Dünün kavru sağa duvar yaktı. Samanta cakvalesu atra gacantu devata saddhammang muni rajas sunantu sagmokkadang dhammasavana kalu ayam vadanta Dhamma savana kalu ayam vadanta Dhamma savana kalu ayam vadanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa. Pingatni, then ada me bhavana vedasatahane avasana davasa me pingatun then hondata dannawa me ආනපාන සති සමාධියෙහි පිහිටා කටයුතු කිරීම කියන එක කරන්නේ කොහොමද මොකටද මොකද්ද මේකෙන් සාක්ෂාත් කරගත යුතු ප්‍රතිඵලය කියන එක ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුව අවසාන වශයෙන් මේ අනුධම්ම පරියාය හැටියට සූත්‍ර ධර්ම කීපයක් විග්‍රහ කළා ඒ සූත්‍ර ධර්ම අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා ඒ වගේම අනත්ත ලක්ෂණ සූත්‍රයකුත් තියෙනවා ඒ අනුධම්ම සූත්‍ර හතරත් අනත්ත ලක්ෂණ සූත්‍ර හතරත් එකම කාරණයක් අරබයා මේ නිබ්බිදාය කියන தત્ත්වය විග්‍රහ කරපු සූත්‍ර හතරක් ඒ නිසා මේ හොඳටම තේරුම් ගන්න ඕන තමන්ගේ හිතේ පෘථග්ජන පුද්ගලයෙක් හැටියට මේ බැඳි බැඳි තමා මේ පැවැත්ම අද වෙනකන් ආවේ බැඳුණා පංචස්කන්ධයට රූප වලට බැඳුණා ප්‍රිය රූප වලට අප්‍රිය රූප වලට බැඳුණා වේදනා සංඥා සංකාර විඥාන සියලු දෙයට බැඳුණා මේ බැඳීම තමා පැවැත්ම බැඳීම තමා රාගයට ද්වේෂයට මොහයට අලුතෙන් සකස් වෙන්න හේතුව. එනිසා මේ බැඳීම වැරදියක් බව තේරුම් අරගෙන මේ බැඳීමෙන් නිදහස් වීම තමයි නිබ්බිදාය නිබ්බින්දති කියන தত্ত্বය. නිබ්බින්දති නිබ්බිදාය කියන එක තේරුම් ගත්තොත් නිබ්බාන කියන එක තේරුම් අරගෙන බාහනෙන් මිදී නිදහස් වෙන්න බාහන තුනම කපලා දාන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා මේ මහා මේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ අවසාන සූත්‍ර හැටියට තියෙන අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා මේ අනුධම්ම සූත්‍ර හතර මේ තියෙනවා අවසාන වශයෙන් සංයුක්ත නිකායේ තුන්වෙනි කොටසේ තියෙන සූත්‍ර මේ අනුධම්ම සූත්‍ර හතරක් තියෙනවා මේ හතරම එකටම ගන්න ඕනේ මොකද මේකෙත් අර මුල එක නෙමේ අගටම තියෙන්නේ පළවෙනි එක හැටියට තියෙන්නේ අවසාන එක තමා මුලට ඇවිල්ලා තියෙන්නේ ඒක ඒ මේ මේ මාගදී භාෂාවේ අවසාන ටික කියපු එකට සිංහලෙන් එනකොට පළවෙනි එක මුලට එනවා ඒකයි මේ වෙලා තියෙන්නේ ඒකත් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ හතරම කියුවට පස්සේ සාවත්ති නිදානං ධම්මානුධම්ම පටිපන්නස්ස භික්කවේ භික්කුණෝ අයම අනුධම්මෝ හෝති යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය යං වේදනාය නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය යං සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය යං සංකාරේසු නිබ්බිදා බහුලෝ විහෙරෙය්‍ය යං විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරේ කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ප්‍රියයි මනාපයි මිහිරි කිව්වොත් බැඳිනවා, සන්ධි වෙනවා, බද්ධ වෙනවා. ඒක තමයි ආස්වාදය. ඇහැ පිනවන්නේ, කන පිනවන්නේ, නාසය දිවකය මන හයම පිනවන්නේ බැඳීමෙන්, සම්බන්ධ වීමෙන්. පිනවා පිනවා රෝද ගහලා කටයුතු කිරීම. ඒ බැඳීමෙන් නිදහස් වෙනවා. මේක තේරුම් අරගෙන, අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන මයි නිබ්බිලා වෙන්න ඕන. ඒ නිසා මේක යම් රූපේ කිව්වහම ඇහෙන් දකින්න රූප තියෙනවා, කණෙන් අහන රූප තියෙනවා, නාසයෙන් ගන්නා ගන්ධ සුවඳ රූප, දිවෙන් ගන්නා රස රූප, කයෙන් ගන්නා පොට්ටබ්බ පහස රූප, මනසෙන් ගන්නා ධම්ම රූප. මේ රූප හය ආකාරයි. නැවතත් 11 ආකාරයක් තියෙනවා. ඒක ඉස්සරහට විග්‍රහ කරනවා. ඒ නිසා මේ පංචස්කන්ධයට මයි පෘථග් යන පුද්ගලයා නැවත නැවත යලි යලි බැඳින්නේ. එකයි කිව්වේ යායන් තණ්හා පෝනෝ භවිකා කියලා. පුන පුන බැඳිනවා. ඒක මේ බැඳින්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදා කියන තත්වයට පත් වුණොත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම නිසා නිත්‍ය සුඛාත්ථිතෙන් අස්මිමානිය ඉවත් වුණොත් නිබ්බිදා කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා මේ අග අවසාන ප්‍රතිඵලය තමයි යම් රූපේ නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන එක. ඒ නිසා යම් රූපේ නිබ්බිදා බහුලෝ වේදනා සංඥා සංකාර විඥාන ඒ වගේම යම් වේදනා නිබ්බිදා බහුලෝ විහෙරෙය, යම් සංඥා නිබ්බිදා බහුලෝ විහෙරෙය, සංකාරේ නිබ්බිදා බහුලෝ විහෙරෙය, යම් විඥානේ නිබ්බිදා බහුලෝ විහෙරෙය. මේක රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධේම නැවත නැවතත් නිබ්බිදා බහුලෝ විහෙරෙය කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය මූලික පියවරක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම. ඒක ඉදිරි අනුධම්ම සූත්‍රවල මුලින් තියෙන්න ඕන දේ. නමුත් මේකේ අගට අරගෙන තියෙන්නේ ඒ අනුව මෙහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ මේ නිබ්බිදා බහුලෝ විරේය වුණාම ඊට පස්සේ රූපං පරිජානාති, වේදනං පරිජානාති, සංඥං පරිජානාති, සංකාරේ පරිජානාති, විඥානං පරිජානාති. එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන පහේම නිබ්බිදා බහුලෝ විරේය වුණාම විහරන්තෝ වෙනවා. විහරන්තෝ වුණාම පරිජානාමි පරිජානාති කියන තත්වයට හිත පිරිසිදු වෙනවා. ඒ පරිජානාති වුණාම සෝ රූපං පරිජානං, වේදනා පරිජානං, සංඥා සංකාර විඥාන පරිජානං, පරිමුච්ඡති රූපං, පරිමුච්ඡති වේදනා, පරිමුච්ඡති සංඥාය, පරිමුච්ඡති සංකාරයේහි, පරිමුච්ඡති විඥානං, පරිමුච්ඡති ජාතිය ජරා මරණේන ශෝක පරිදේවේ දුක්ඛේහි දෝමනසේ උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. මේ දුකට හේතු වීම තමා බැඳීම, ඇලීම, ගැටීම. මේ අනුව අර නිබ්බිදා කියන තත්වයේ තේරුම් ගත්තාම, නොබැඳුනාම මේ දුක්ඛස්මාති දුකෙන් සදහටම දුක කපලා දාලා දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්, දුක්ඛක් කය කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙතෙන්දී තේරුම් ගන්න ඕන අර ජානතෝ භස්සතෝ යෝගම් පජානාති විහෙරෙය්‍ය විහෙරන්තෝ පරිජානාති පරිමුච්ඡති. ඒ අනුව පරික්ඛ්‍යා කියන එක තේරුම් ගත්තාම පරිමුච්ඡති දුක්ඛස්කන්ධාසි කියන දුක්ඛස්කන්ධයෙන්ම මේ පංචස්කන්ධය නිසා තමයි දුක්ඛස්කන්ධස්සේ මේ දුක්ඛස්කන්ධේ අල්ලගත්තේ. ඒකෙන් මිදී නිදහස් වුණාම නිබ්බිදා කියන තත්වයට පත් වුණාම ඒ පුද්ගලයා දුකෙන් සදහටම මිදී නිදහස් වෙන බව තමයි මේ සූත්‍රයේ තේරුම් ගන්න. මේක පූර්ණාසයෙන් තේරුම් ගන්න ඉතිරි පියවර තුන, මුල් පියවර තුන, ඊළඟට තියෙන අනුධම්ම සූත්‍ර තුනේ තියෙනවා. ඒ අනුධම්ම සූත්‍ර තුනත් නිවැරදිව තේරුම් ගත්තාම මේ සූත්‍ර තුන තේරුම් ගන්න පුළුවන්. දුතියානු දම්ම තතියානු දම්ම චතුත්තාන දම්ම සූත්‍ර තුනම එකටම ගණ්ඩුවන දැන් අර ඉස්සෙල්ලා පළවෙනි සූත්‍රය කිව්වේ යම් රූපයේ නිබ්බිදා බහුලුව. මේක තියෙන්නේ යම් රූපයේ අනිච්‍යානු පස්සී විහරය පළවෙනියක. යම් රූපයේ දුක්කානු පස්සී විහරය දෙවෙනයක යම් රූපයේ අනත්තානු පස්සී විහරය අනිච්‍ය දුක්ක අනත්ත යම් රූපයේ යම් වේදනා යම් සංඥා යම් සංකාර යම් විඥාන රූප වේදනා සංඥා සංකාර විඥාන සියලු දේ පුතග්ජන පුද්ගලයෝ ගන්නේ බලන්නේ තීරණය කරන්නේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා. දැන් මේ ආර්ය ශ්‍රාවකයා මේ රූපේ වේදනාව සංඥාව සංකාර විඥාන අනිච්චසේ දුක්ඛසේ අනත්තසේ දකිනවා. නමුත් අසුතත් පුතග්ජන පුද්ගලයා සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන නිත්‍යසේ සුඛසේ අත්තසේ ගන්නවා තීරණයකට. ඒ අනුව තමයි ඇලින්නේ, ඒ අනුව තමයි අල්ලගන්නේ, ඒ අනුව තමයි ආස්වාදයක් ලබන්නේ, ඒ අනුව තමයි පැවැත්ම පහත්වගෙන යන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන්කම් තියෙනවා නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පරිහරණය කිරීම භාවිතා කිරීම වරදක් නෙමෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ, ගැටලුවක් නැහැ. නමුත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සියලුම අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ නිත්‍යසේ උපාදානය කරගන්නවා. සුඛසේ සැපසේ සුවසේ උපාදානය කරගන්නවා. අත්තසේ දකිනවා අසමානින් උපාදානය කරගන්නවා. මේ උපාදානය කරගත්තාම තමයි බය බර බැම්ම සියලු ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා මේ උපාදානය කරගන්න මේ හිතෙන් වෙන කොහෙන්වත් අතින් එහෙම ඔක්කොම උපාදානය කරගන්න බෑ. හිත නැතුව අතින් උපාදානය කරගන්න බෑ. එනිසා මෙතෙන්දි තමන්ගේ හිත පිරිසිදු නම් මේ උපාදානය කරගන්නේ නෑ. හිත පිරිසිදු නම් මේවා පිළිබඳව ඇත්ත ඇති හැටියට දකිනවා. යථාවාදී තථාකාරී ලෙස දකිනවා. යථාවාදී තථාකාරී ලෙස දැක්කොත් මේ රූපං යම් රූපං අනිත්‍යානුපස්සී විරය දුක්ඛානුපස්සී විරය අනත්තානුපස්සී විරය කියන තත්වයේ තේරුම් අරගෙන අර නිත්‍ය සුඛාත් කියන තුන අස්මානය හිතෙන් ඉවත් කරන්න අයින් කරන්න බැඳීමෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි නිබ්බිදා බහුලෝ විරය වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම පංචස්කන්ධයම පෘථග්ජන පුද්ගලයා නිත්‍යසේ සුඛසේ අත්ථසේමයි ගන්නෙ බලන්නේ දකින්නේ තීරණය කරන්නේ. ප්‍රිය දෙයට ඇලෙනකොට අප්‍රිය දෙයට ගැටෙනකොට ඒ සියල්ල ඉබේම සිද්ධ වෙනවා. නමුත් මේක දැනගත්තට පස්සේ සුතවත් අරිය ශ්‍රාවකෙක් වුණාට පස්සේ මේක ඇත්ත ඇටි හැටියට දැනගත්තාම ඒ පුද්ගලයා මේ රූප යෙහි අනිත්‍ය අනුපස්සනා කරන්න දන්නවා. එයා නෝ නිත්‍ය සංඥාව අයින් කරනවා. මේ රූපයෙහි දුක්ඛ අනුපස්සනා කරන්න දන්නවා. ඒ අනුව අර සුඛ සුභ සුව සුචි සියල්ල අයින් වෙනවා. ඒ වගේම මේ රූප අනත්තසේ දකිනවා, අනාත වෙන බව. ඒ අනුව අස්මානය අයින් කළා, අත්තසේ අත්ත බව හිතෙන් අයින් කරනවා. ඒ අනුව තමයි අර නිබ්බිදා කියන தত্ত্বය පුද්ගලයා තුළ ඇති වෙන්නේ, තේරුම් ගන්නෙ, යථාබුද්ධය අර පරිමුච්ඡති කියන தত্ত্বයට පත් වෙන්නේ. ඒ අනුව මේක හොඳට තේරුම් ගන්න ඕන, මේක පටන් ගන්න ඕන. මේ දෙවෙනි ද්විතීය අනුධම්ම සූත්‍රයෙන් තමයි අනිත්‍යානුපස්සී විහෙරය නිත්‍ය සංඥා පජාති, දුක්ඛානුපස්සී විහෙරය සුඛ සංඥා පජාති, අනත්තානුපස්සී විහෙරය අත්ථ සංඥා පජාති. මොකද යම් රූපේ යම් වේදනා යම් සංකාර යම් විඥාන නාම රූප සියලු දේවල් පිළිබඳව පෘථග්ජන පුද්ගලයා ඇත්ත ඇති හැටියට නොදන්නා නිසා නිත්‍යසේ සුඛසේ අත්ථසේමයි කල්පනා කරන්නේ, හිතන්නේ, තීරණය කරන්නේ, සියලු කටයුතු කරන්නේ. ඒ අනුව තමයි අල්ලගන්නේ, උපාදානය කරගන්නේ, අයිති කරගන්නේ, ගොඩ ගහගන්නේ. ඊට පස්සේ මේක ඇත්ත ඇති හැටියට දැක්කාම අර අනිත්‍යානුපස්සී විහෙරති, දුක්ඛානුපස්සී විහෙරති, අනත්තානුපස්සී විහෙරති, ඒ අනුව නිබ්බිදානුපස්සී විහෙරති, ඒක තමයි යම් රූපේ නිබ්බිදා බහුලෝ විරෙය්‍ය කිව්වේ. ඒ අනුව මේ සූත්‍ර හතරම එකටම අරගෙන කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් අර අටක්කරා තීන පදා කියන එකත් මරණානුස්සතියත් බුද්ධානුස්සතියත් දෙකම පූර්ණ වෙනවා. අනුපස්සනා විපස්සනා දෙකම කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකම හොඳට තේරුම් ගන්න ඕන. දැන් මෙතන මේ යම් රූපේ අනිත්‍යානුපස්සී දුක්ඛානුපස්සී අනත්තානුපස්සී නිබ්බිදානුපස්සී විරේය කියන එක පිළිබඳව කල්පනා කරනකොට යම් රූපේ කිව්වහම ප්‍රිය මනාප රූපයත් අයිති වෙනවා, අප්‍රිය අමනාප අමිහිරි රූපයත් වේදනාවත් සංඥාවත් සංකාරයත් විඥානයත් අයිති වෙනවා. ඒ වගේම ප්‍රියාප්‍රියාතර වැරදිසේ මැනීම අදුක්කමාසුකත් අයිති වෙනවා. ඒ තුනම පිළිබඳව තමන් තේරුම් ගන්න ඕන. ඒ අනුව තමා නිබ්බිදා කියන ප්‍රිය දෙයටත් බැඳෙන්නේ නැහැ නිබ්බිදා, අප්‍රිය දෙයටත් ගැටෙන්නේ නැහැ නිබ්බිදා, ප්‍රියාප්‍රියාතර වැරදිසේ මනින්නෙත් නැහැ නිබ්බිදා. ඒ අනුව තමා නිබ්බිදා බහුල විරේය වෙලා අන්තිමට අර පරිමුච්ඡති වේදන පරිමුච්ඡති රූපම්මා පරිමුච්ඡති වේදනා පරිමුච්ඡති සංඥා පරිමුච්ඡති සංකාරේහි පරිමුච්ඡති විඥානම්මා පරිමුච්ඡති යාති ජරා මරණේන ශෝක පරිදේව දුක්ඛේහි දොම්නසේහි උපායාසේහි පරිමුච්ඡති දුක්ඛස්මාති වදාම. මේ දුකෙන් සදාටම මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි පරිමුච්ඡති කියන්නේ පූර්ණ වශයෙන්ම මේ දුකෙන් සංසාර දුක තමම නිර්මාණය කරන ප්‍රභවය කරන හදන දුකෙන් තමම මිදී නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. නොබඳුනහම අල්ලගත්තේ නැති වුනහම උපාදානය කරගත්තේ නැති වුනහම බරක් නැහැ, බයක් නැහැ, බැම්මක් නැහැ. ඒ අනුව දුකෙන් සදාටම මිදී නිදහස් වෙනවා. ඒක තමයි මේ අනුධම්ම සූත්‍ර හතරේ බොහොම කෙටි ධර්මතාවයක් තියෙන්නේ. ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කළා බුද්ධානුස්සතිය නිබ්බිදා තේරුම් ගැනීම තමයි මෙතන විග්‍රහ කරලා තියෙන්නේ මේ සූත්‍ර ධර්ම හතරෙන්. ඊළඟට මේ අනුධම්ම සූත්‍ර හතර තේරුම් ගත්තට පස්සේ මේකෙම දිගුවක් හැටියට එහෙම නැත්නම් මේකෙම ඉදිරියට යෑමක් හැටියට තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ ඔය අනුධම්ම සූත්‍ර හතරේ කියපු ධර්මතාවෙමයි ඊට වඩා ටිකක් විස්තර සහිතව විභේදලා විභංග කරලා බලන්න උගන්වනවා. ඒ අනුව දැන් මේ අනත්ත ලක්ෂණ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කළේ අර පංචවග්ගයේ බිකුන් පොණ්ඩංජ බද්ද වප්ප මහානාමස්සජි කියන බුදුහාමුදුරන්ටත් බෝසත් කාලෙත් උදව් උපකාර කරපු පස්වග මහණුන්ට. බුදුහාමුදුරුවෝ දැන් ඒකන් සම්යම් භගවා බාරණසියං විහෙරති ත්‍රිපදනේ මිගදායේ තත්‍රකෝ භගවා පංචවග්ගයේ බික්කු ආමන්තේසි බිකෝ තිබන්තේ තිටේ බික්කු භගවතෝ පච්චත් සෝසුන් භගවා ඉටදුවට. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙලා අර ඉසුපතනාරාමයට ඉසුම් බැස්සගලට වැඩම කළා පස්සක මහණුන් එදා ජීවත්තු. මේ පස්සක මහණුන්ට අරි පර්යේෂණ සූත්‍රය තියෙන හැටියට පතරාසි සූත්‍රය මේක තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පස්සක මහණුන් හම්බ වෙලා මේ පටිච්ච සමුප්පාද ධර්මය මේ විග්‍රහය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු දේ, එහෙම නැත්නම් අර මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු දේවල් සියලු දේ පස්වග මහණුන්ට ඉගැන්වුවා. උගන්නලා ඒ පස්වග මහණුන්ට සෝතාපට්ටි ඵලයට පත් වෙන්නට අවශ්‍ය ධර්මය සියලු දේ බණ කියලා දුන්නා. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානය ලැබලා දුන්නා. බුද්ධ ශක්තිය ලැබලා දුන්නා. ඒ අනුව සියලු පස්වග මහණුන් සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ පස් නමම එකතු කළා මේ අනත් ලක්ෂණ සූත්‍ර දේශනාව දේශනා කළා. මේ අනත් ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ යම් ආකාරයක ප්‍රශ්න විසඳීමක්. ඒ ප්‍රශ්න විසඳන්නට පෙර බුදුහාමුදුරුවෝ පොඩි මේ පිළිබඳව මේ අර අනත් අනුධම්ම සූත්‍ර අතරේ තියෙන ධර්මතාවය මේ පස්වක මහණුන්ට පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කළා. ඒ අනුව තමා රූපං භික්කවේ අනත්තා. රූපංච හිදං භික්කවේ අත්තා අභවිස්ස. අත්තා අභවිස්ස රූපං අනත්තා. අත්ත කියන්නේ අස්මිමානෙන් මම කැමති ප්‍රිය වූ රූපයක් මගේ වසඟේ පවත්වා ගැනීම නවත්වා ගැනීම අභව්‍යයි අභවිස්ස. ඒක සිදු කළ නොහැකි සිදු නොවන දෙයක්. ඒ නිසා රූපං අනත්තා න අත්තා. කොච්චර අත්තසේ මගේ කැමැත්ත අනුව මගේ වසඟේ අස්මානෙන් පවත්ව ගන්න හිටියත් උත්සාහ කළත් මේක කරන්න බැරි ධර්මතාවයෙන් නොකළ හැකි දෙයක්. එකයි අත්තා අභවිස්ස රූපං අනත්තා. ඒ අනුව නයිදං රූපං ආබාදාය සංවත්ති. එනිසා නයිදං කිව්වේ මේක කළ නොහැකි නිසා යම් රූපයක් මේක අපි අල්ලගන්න උත්සාහ කළොත් අත්හැරීම නොකළොත් ආබාදාය මේක දුකට බාධකයකට හේතුවක් වෙනවා. ලබ්බේතච රූපේ එවන් රූපං හෝතු එවන් මේ රූපං මා අහෝසීති. මම මේ රූපය අල්ලගත්තට මේකෙන් විදී නිදහසුනේ නැත්නම් එවන් මේ රූපං හෝතු එවන් මේ රූපං මා අහෝසීති. මා කියන්නේ මිදී නිදහස් විය යුතුයි. එම මිදී නිදහසුනේ නැත්නම් මේක තමන්ට බරක් වෙනවා බයක් වෙනවා. මේකෙන් මිදී නිදහස් වෙනතුරු අර පටිච්චසමුප්පාද විග්‍රහයේ දුක්ඛාර සත්‍යේ රූප විග්‍රහය කිව්ව අර යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛා කියන එකම තමයි මෙතන කිව්වෙත්. එවන් මේ රූපං මා අහෝසීති. යස්මාචකෝ භික්කවේ රූපං අනත්තා යතා පරිදි මේ රූපේ අනත්ත බව යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් තස්මා රූපං ආබාදාය සම්මතිය පුද්ගලයා ආබාධවල මිදී නිදහස් වෙනවා. නැච ලබ්බති රූපේ ඒ රූපයට ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ මුලා වෙන්නේ නැහැ. එවන් මේ රූපං හෝතු එවන් මේ රූපං මා අහෝසීති. එකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කාරණේම මේ රූපය පිළිබඳව තමයි පළවෙනි ඡේදයේ තියෙන්නේ. වේදනා අනත්තා වේදනාං චිතං. ඊට පස්සේ සංඥා අනත්තා සංඛාර අනත්තා විඥානං අනත්තා. රූප වේදනා සංඥා සංඛාර විඥාන පහේම පංචස්කන්ධයේම මේ කාරණේ අර අත්තා අභවිස්ස අනත්තා. එනිසා මේකෙන් මිදී නිදහස් විය යුතුයි. මේකෙන් මිදී නිදහස් නොවන තාක් කල් මේක ආබාධයක්, මේක බරක්, බයක්, බැම්මක්. මේ නිවන් බැම්මට ඇඳෙනවා බැඳිනවා. ඒ අනුව මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳවම මේ ධර්මතාවය නියත ධර්මතාවය බුදුහාමුදුරුවෝ දැන් මීට ඉස්සෙල්ලා අනිත්‍ය දුක්ඛ මෙනෙහි කළා, විග්‍රහ කළා, විස්තර කළා. ඊට පස්සේ තමයි අවසාන වශයෙන් අනත්ත් විග්‍රහ කළේ අවසාන වශයෙන්. මේ අනත්ත් විග්‍රහය විතරයි අනත්ත් ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා අනිත්‍ය දුක්ඛ මෙනෙහි කළා, විග්‍රහ කළා. මෙහෙම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳවම මේ අත්ත නොවන බව, අත්ත අභවිස්ස අනත්ත විග්‍රහ කරලා, ඊට පස්සේ ඒක මිදිය යුතු බවත් විග්‍රහ කරලා, ඊළඟට මේ බුදුහාමුදුරුව පස්වක මහණුන්ගෙන් ප්‍රශ්න 165ක් අහනවා. මෙතන තියෙන ප්‍රශ්න 165ක්. පළවෙනි ප්‍රශ්නේ තමයි තං කිං මඤ්ඤත භික්කවේ මේක ඔක්කොම දැන් මේ විග්‍රහ කරලා අර අනිච්ච දුක්ඛානත්ත අර පංචස්කන්ධයට අදාළව සියලු දේ විග්‍රහ කරලා විස්තර කළා දැන් පැහැදිලි කළා ඒගොල්ලන්ට හරියට මේක මේ බොහොම තේරුම් ගන්න පුළුවන් විදියට සරල විදියට විග්‍රහ කළා විග්‍රහ කළා තංකින් මඤ්ඤත භික්කවේ දැන් මොකද ඔබලා කියන්නේ කියලා ඇහුවා රූපං නිච්ඡං වා අනිච්ඡං වා මේ රූපය තමන් කැමතිසේ තමන්ගේ වශයෙන් පාත් ගන්න පුළුවන්ද බැරිද බැරිද යද්ද කියලා ඇහුවා අනිච්ඡං බන්ති න නිච්ඡං කියන එකයි එහෙමනම් කැමතිසේ පාත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කිව්වා අනිච්ඡං බන්ති යම් පණ නිච්ඡං දුක්ඛං වා සුඛං වා ඒ විදිහට යමක් තමන්ගේ වශයෙන් පාත් ගන්න බැරි නම් ඒක දුක්ඛං වා සුඛං වා දුකක්ද සැපද කියලා ඇහුවා දුක්ඛං බන්ති ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ යම්පන නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං දැන් මෙන්න මෙතන යම්පන නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අනත්ත කියන වචනෙට මෙතනත් තියෙනවා අර සත්තට්ඨාන සූත්‍රයේ වගේම විපරිණාම ධම්මං යම් පන නිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නු තං සමනිස්සු තුම් එමනම් විපරිණාමයට පත් වෙන දෙයක් නිච්ඡසේ පවත්වන්න බැරි දෙයක් දුකට මුල් වූ හේතු දෙයක් තමන් කල්ලං නු තං සමනිස්සු තමන්ගේ මනසෙන් ඉවත් කරන්න බැරි නම් මේ කළු ධර්ම ඒ අනුව ඒතන් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති තමන්ගේ වසඟයට ගත්තොත් වසඟේ පාත්තන්න උත්සාහ ගත්තොත් මම මගේ කොට මගේ වසඟේ පාත්තන්න උත්සාහ ගත්තොත් ඒක සුදුසුද නැද්ද කියලා ඇහුවා නෝ හේතන් බන්ති මේක සුදුසු නැහැ දැන් මේ ප්‍රශ්න තුනයි ඇහුවේ අනිච්චං වා දුක්ඛං වා විපරිණාම ධම්මං අනුව අනත්ත්වද අත්ත්වද කියලා ඇහුවා. ඒතන් මම ඒසෝ අමත්මේ ඒසෝ මේ අත්තාති හැටියට පාත්තන්න පුළුවන්ද බැරිද කියලා ඇහුවා. ඒ රූපය පිළිබඳව. ඊට පස්සේ වේදනාව පිළිබඳවත් ඒ ප්‍රශ්න තුන ඇහුවා. සංඥා පිළිබඳවත් ඒ ප්‍රශ්න තුනම ඇහුවා. සංකාර පිළිබඳව විඥාන පිළිබඳවත් මෙහෙම තුන් අර පහ පහළොවක් ප්‍රශ්න මූලික වශයෙන් ඇහුවා ඒ අන්තිම ප්‍රශ්නේ තමයි විඥානයේ පිළිබඳව තියෙන යම් පනා නිච්ඡං දුක්ඛං වා තම් සුඛං වාති දුක්ඛං ඒ අනුව පිළිතුරු එයාට බොහොම යථා පරිදි තේරුම් කරලා දීලා පිළිතුරු අහගත්ත නිවැරදිව ඊළඟට මේ ප්‍රශ්න 15 අහලා ඊළඟට නැවතත් එක එක පිළිබඳව මේ රූපය පිළිබඳව නැවත ප්‍රශ්න 11ක් වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ප්‍රශ්න 11 ගානේ ඇහුවා තස්මාත්‍ත්‍ය භික්කවේ යං කිංචි රූපං අතීත රූප අනාගත රූප පච්චුප්පන්න රූප වර්තමාන අජ්ජත් අධ්‍යාත්මික රූප බහිද්ධා බාහිර රූප ඕලාරික රූප සුකුම රූප හීන රූප ප්‍රනීත රූප යන් දුර රූප ළඟ රූප 11ක් තියෙනවා රූපය පිළිබඳව මේ සියලු ප්‍රශ්න අර නිච්ඡං වා අනිච්ඡං සුඛං වා දුක්ඛං එතන් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති අර අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං තත්ත්වය ඇහුවා ඒ නිසා මේ රූපය පිළිබඳව ප්‍රශ්න 11ක් වේදනා පිළිබඳ ප්‍රශ්න 11ක් සංඥා සංකාර විඥාන පිළිබඳ 11 වෙකින් ප්‍රශ්න 11 165ක් ප්‍රශ්න මෙතන තියෙනවා ඒ ප්‍රශ්න 165ම මේ පස්වග මහණුන්ගෙන් ක්‍රමානුකූලව බුදුහාමුදුරුව ඇහුවා මේ ඒ ඇහුවේ ඒවා තමයි යංකින්චි භික්කවේන් රූප කිංචි රූපං ඊට පස්සේ යාකාචි වේදනා එදමසේ සංඥා සංකාර විඥාන තමා අගටම තියෙන්නේ යම් කිංචි විඤ්ඤාණං අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තාවා බහිද්ධාවා ඕලකා ඕලාරිකං වා සුකුමං වා හීනං වා ප්‍රණීතං වා යන් දුරේ සම්තිකේවා සබ්බං විඤ්ඤාතං නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං මේ ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන්නේ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා තමයි අද ත්‍රිපිටකය පරිවර්තනය කරලා තියෙන්නේ එහෙම එකක් මේ ඔය ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන එකේ නැහැ ඒ වගේම ඒකට දුන්න පිළිතුර තමයි නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති මේක නියම නිවැරදි පරිවර්තනය විය යුත්තේ නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති කියන්නේ මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ කැමැත්ත අනුව මගේ වසඟේ පවත්වා ගැනීමට සුදුසු නොවන්නේ මෙය කියන එකයි ඒ වගේම ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියන්නේ මමයි ගැනීමට මගේයි ගැනීමට මගේ වසඟේ පවත්වා ගැනීම කියන එකයි ඒතං මම නේතං මම කියන්නේ ඒක ඒ මමයි ගැනීමට සුදුසු නොවන්නේ මෙය මගේ වසඟේ පවත්වා ගැනීමට සුදුසු නොවන්නේ මෙය කියන එක ඒ මිසක් මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා තමයි ත්‍රිපිටකේ පරිවර්තනය කරලා තියෙන්නේ පරිවර්තනය සම්පූර්ණ වැරදි මෙතන මම කතාවක් නෑ තියෙන්නේ මේක මේ වසඟේ පවත්වා ගැනීම තමයි උපාදානය ඒ වසඟේ පවත්වා ගන්න උත්සාහ කරපු දේ තමයි මේක අර විපරිණාමයටපත් වෙලා තමන් අනාථ වෙන්නේ ඉතින් ඒක නිසා මෙතන කොහෙවත් මේ ආත්ම අනාත්මවාදයක් ඇත්තේ නැහැ මේක තේරුම් ගත්තට පස්සේ දැන් පස්වක මහණුන් මේ සියලු දේ ප්‍රශ්න 165ටම පිළිතුරු ලබාගෙන ඒ පුද්ගලයන්ට පස්වක මහණුන්ට මේ තේරුම් ගන්න හැටිය නේතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං යථා භූත ඥාන දර්ශනය ලැබුණා මේ පස්වක මහණුන්ට මෙතෙක් කල් තමන් මේ අල්ලගෙන උපාදානය කරගෙන අයිති කරගෙන ගොඩ ගහගෙන මේ පවත්ව ගන්න උත්සාහ කර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය කොයිතරම්ම උත්සාහ කර උත්සාහ දැරුවත් උත්සාහ කළත් ඒ සියලු දේ අර විපරිණාම ධර්මයටපත් වෙනවා කැමැතිසේ නිච්චසේ පවත්වන්න බෑ දුකටපත් වෙනවා ඒ නිසා මේව අල්ල ගැනීම තමයි දුකට හේතුව කියන එක යථා භූත ඥාන දර්ශනේ දැක්කා තේරුම් කරලා දුන්නා තේරුම් ගත්තා ඒ අනුව ඒවම් පස්සම් එය පසක් කොට යථා භූත ඥානෙන් දැක්ක පස්වක මහණුන් සුතවා අරිය ශාවකයෝ රූපස්මින්පි නිබ්බින්දති රූපස්මින්පි නිබ්බින්දති අර කැමති වූ ප්‍රිය වූ මනාප වූ රූපයට නිච්චසේ සුඛසේ අත්තසේ බැඳුනේ නැහැ අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිච්ච සුඛ අත්තරියාම නිබ්බින්දති කියන තත්වයට පත් උනා වේදනාය පිනිබ්බින්දති සංඥාය පිනිබ්බින්දති සංකාරයසු නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තිමිති ඥානං හෝති කීනා ජාති උසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති ඉදමෝච භගවා අත්තමනා පංචවග්ගයා භික්ඛු භගවතු භාසිතං අභිනන්දති ඉවස්මින්ච පන වෙයියා කරණස්මින් බංජමානී පංචවග්ගයානම් භික්ඛූනම් අනුපාදාය ආසවේහි චිත්තාන විමුක්කින් සුති අරහත් ඵලයටම පත් වුණා මේ අරහත් ඵලයටම පත් වුණේ අන්නර රූපස්මින්පි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති සංඥායපි නිබ්බින්දති සංකාරයේසු නිබ්බින්දති විඥානස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තස්මින් මිතිය දැන් අර ඊයේ උදේ කිව්ව සත්තට්ඨාන කුසල සූත්‍රයේ ඒ වගේම මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ දැන් මේ ඉති ඉස්සෙල්ලා කිව්ව අනුධම්ම සූත්‍රවලත් සියලු සූත්‍රවල හරය මෙන්න මේ නිබ්බින්දති කියන තත්වයට තමන්ගේ හිත අර බැඳෙන තත්වයෙන් මිදී නිදහස් වීම බැම්මෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බින්දති නිබ්බාන කියන තත්වය. එනිසා හැම පුද්ගලයෙක්ම ඇහැට ලස්සන ප්‍රියමනාපනම් ප්‍රිය භවෙන් බැඳිනවා. ඇහැට අප්‍රිය අමිහිරිනම් දෙවෙනි වේශයෙන් බැඳිනවා. ඒ වගේම ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීමෙන් බැඳිනවා. මේ තුන් ආකාරයෙන්ම බැඳිනවා. දැන් අනිච්ච දුක්ඛ අනාත්ත තේරුම් ගත්ත ගමන් මේ බැඳීමෙන් මිදී නිදහස් වෙනවා. ඒ අනුව නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරජ්ජං විමුක්ති ඥාන දර්ශන හෝති. ඒ අනුව කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉතත්තායාති පජානාති කියන තත්ත්වයට අනුව අරහත් තත්ත්වයටම පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ හරය නිබ්බින්දති කියන එක. මේ බැඳීමෙන් බැම්මෙන් ඈඳුත්තෙන් නිදහස් වීම. මේ ඈඳගන්නේ ඈඳෙන්නේ බැඳෙන්නේ සන්ධි වෙන්නේ මේ ඇහැට දකින්න රූපය ප්‍රියයි මනාපයි ලස්සනයි කියලා එක දිගේ සංචේතනා පාත්තලා සංකාර කරලා රෝධ ගහලා ඒකට බැඳෙන නිසා. ඒක ප්‍රිය මනාප බවක් මිහිරි බවක් ආස්වාදයක් තියෙන බව දකින තාක්කල් ඒකට බැඳිනවා. ඒක ඒ ප්‍රියමනාප බව ආස්වාදය තමන්ට කැමතිසේ පවත්වන්න බෑ. ඒක අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේක යථා පරිදි තේරුම් ගත්ත ගමන් අර බැම්මෙන් අර ආස්වාදයෙන් මිදී නිදහස් වෙනවා. කොහොමද? චන්ද්‍රාග විනේ පිහිටා චන්ද්‍රාගය ප්‍රහාණය කළා. අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේක මේ අනත්ත ලක්ෂණ සූත්‍රයයි සත්තට්ඨාන කුසල සූත්‍රයයි අනුධම්ම සූත්‍ර හතරයි තුනම එකම ධර්මතාවයක් විග්‍රහ කරපු නිවනටම උපකාරවන නිබ්බිදා කියන තත්වය පූර්ණ කරගන්නට අවශ්‍ය සියලු ධර්මතාවයන් බොහොම කෙටියෙන් පැහැදිලිව විග්‍රහ කරපු සූත්‍ර ධර්ම තුන ගණනාව. දැන් මෙතන තියෙන්නේ මේ අත්තා අභවිස අනත්තා. අනත්තා කියන්නේ විපරිණාම ධර්මය. ඒක හොඳට පැහැදිලිව මේ සූත්‍රයේ අර සත්තට්ඨාන කුසල සූත්‍රයේ දෙකේම කියලා තියෙනවා. අනත්ත කියන්නේ මේකට හේතුව විපරිණාම යටපත් වීමයි. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒ මිසක් මෙතන එහෙම කොහේවත් මේ අනාත්ම ආත්ම කතාවක් මේ සූත්‍රයේ වචනකින්වත් බුදුහාමුදුරුව එහෙම දේශනා කළා නැහැ අනාත්ම ආත්ම කතාවක්. නමුත් අර ත්‍රිපිටකය පරිවර්තනය කරපු පෘථග්ජන පුද්ගලයෝ මේ අනත්ත ලක්ෂණ සූත්‍රය අනාත්ම ලක්ෂණ කියලා වචන දෙකම වැඩි අත්ත කියන එක අනාත්ත කියන එක අනාත්ම කියලා දැම්ම කන කියන එක ලක්ෂණ මේ තිලක්ෂණය අනිච්ච දුක්ඛ අනාත්ත ලක්ෂණ කියලා තුනක් දැම්මා. ඉතින් ඒක නිසා මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කියලා තමයි ත්‍රිපිටකයේම පරිවර්තනය කළ තියෙන්නේ සිංහලට. මේ පරිවර්තනය සහ මුලින්ම නිවන වසා නිවනට මිනිසුන්ට මඟ අහුරපු පරිවර්තනයක්. පරිවර්තනයේ වැඩ නිසා තමයි කිසි මිනිහෙකුට මේ අත්තානත් තේරුම් ගන්න බැරි. ඒ නිසා මේ අත්ත අනත්ත අත්ත කියන්නේ අස්මිමානය අනත්ත කියන්නේ විපරිණාම ධර්මය. මේ දෙක තේරුම් ගත්තා නම් නිවැරදිව ඕනම කෙනෙකුට අනිච්ච දුක්ඛ අනත්ත පැහැදිලිව තේරුම් අරගෙන මේ නිබ්බානගාමී පිළිවෙතට මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ අනුව මේ තමන් හොඳට කල්පනා කරගන්න ඕන, තමන් ප්‍රිය වූ මනාප වූ රූපයක් දැක්කහම, එක්ක අප්‍රිය වූ අමනාප වූ අමිහිරි වූ රූපයක් දැක්කහම ඒකට උපාදානය කරගන්නවා. ඒක අර ප්‍රියමනාප වෙයින් රාගයෙන් උපාදානය කරගන්නවා. ප්‍රියමනාප දේ අප්‍රිය අමනාප අමිහිරි දේ ද්වේෂයෙන් උපාදානය කරගන්නවා. බෙන් කරනවා, අයින් කරනවා, අස් කරනවා, කොන් කරනවා. ඒකත් උපාදානය. ඒ වගේම ඒ දෙකට මුල් වෙන්නේ මේ ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මැනීම නිසා. මේ වැරදිසේ මනින්නේ තමන් හදාගත්ත තමන් තුළ තියෙන මිම්මකි, කෝදුවකි, මානයකි. මේ තුනම වැරදි. මේ තුනම අත්තරියාම නිබ්බිදා කියන තත්ත්වයට ඕනම් පුද්ගලයකුට පත්වෙන්න පුළුවන්. ඒ සඳහා ධර්මඥානයක්, ධර්ම අවබෝධයක් විතරයි අවශ්‍ය. දැන් මෙතෙන්දි හොඳට තේරුම් ගන්න ඕන මේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියෙන් තම තමන්ට අද භෞතික වශයෙන් ලෞකික වශයෙන් ලැබිලා තියෙන ඔය බොහෝ දේවල් නොයෙක් දේවල් මේවා අත්තරින්න කියලා මේ සූත්‍රයේ කොහෙවත් බුද්ධ දේශනාවෙ නැහැ. අත්තරින්න ඕන දේ තමන්ගේ හිතේ ඇතිවෙන මේ වැරදි දේ. රාගක්කයෝ ද්වේෂක්කයෝ මෝහක්කයෝ මිසක් ඔය දේපල ඉඩකඩන් යානවාන් ළමයි මේවා අත්තරින්න කියලා බුදුහාමුදුරුවෝ කොහෙවත් කියලා නැහැ. නමුත් හිතේ තියෙන මේවා පිළිබඳව මේ බැඳිලා තියෙන බැම්ම, ඒ බැම්මෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බිදා නිබ්බින්දති කියලා කිව්වේ. පරිමුච්ඡති පරික්ඛා කියලා කිව්වේ. ඉතින් ඒක නිසා මේක මේ ධර්මය හරියට තේරුම් ගත්තා නම් අපිට ඒ සියලු දේවල් පරිහරණය කරන්න පුළුවන් අවශ්‍ය විදිහට, අවශ්‍ය ප්‍රමාණයෙන්. නමුත් අපි ඒවට බැඳින්නේ නැහැ, ඇලෙන්නේ නැහැ, ඒවා අල්ලගන්නේ. අල්ලගත්තොත් තමයි බරක් වෙන්නේ, බයක් වෙන්නේ, බැම්මක් බවට පත් වෙන්නේ. මේ බැම්මෙන් මිදී නිදහස් වීම තමයි නිබ්බිදා, තමයි නිවන, වෙන මොකක්වත් නෙමෙයි. දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් ආන්න පුළුවන්. තව
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, දැන් මේ අනුධම්ම සූත්‍රය, එතකොට අනන්ත ලක්කන සූත්‍රය, ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම බුදුපියාණන් වහන්සේ දේශනා කරනකොට දසනේන පහතබ්බා වෙච්ච පුද්ගලයා තමයි අනිවාර්යයෙන්ම වෙන්නේ.
ඒක ඇත්ත.
තිලක්කනේ මෙනෙහි කරලා
දැන් මෙහෙමයි. දසනේන පහතබ්බා වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්ත ගම. දසනේන පහතබ්බා වෙන්න බෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න ගම. ඒ නිසා දැන් මේ සෝතාපට්ටි ඵලයට පත්තු අනිත්‍ය දුක්ඛ අනාත්ම යම් ආකාරයකට අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්ත පුද්ගලයන්ටයි මේ පස්වක මහණුන්ට මේ ධර්මයේ දේශනා. ඉතින් ඒක නිසා මේ ඉතිරි මගඵල පූර්ණ කර ගැනීමේ ක්‍රමය තමයි මේ නිබ්බිදා. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න බැරිව මොකද? අනිත්‍ය දැන් සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ දැක්ම මොකද්ද? නිත්‍යයි, සුඛයි, අත්‍යයි. සියලු දේ අපිට ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට ප්‍රියමනාප නම්, මිහිරි නම් නිත්‍යසේ, සුඛසේ, අත්‍යසේ ඒකට බැඳිනවා. එවම අප්‍රිය නම්, අමිහිරි නම් ඒකත් නිච්චසේ, සුඛසේ, අත්තසේ. එකෙන් වෙන් වෙනවා, ඒකට විරුද්ධ වෙනවා, ඒකට ගැටෙනවා. ඒ වගේම ඇහැට ප්‍රියමනාප නම් මනිනවා නිච්චසේ, අර ප්‍රියාප්‍රිය අතර නිච්චසේ, සුඛසේ, අත්තසේ. මේ තුනම පෘථග්ජන පුද්ගලයෙක් තුළ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීම නිසා තමයි පෘථග්ජන තත්වයට පත් වෙන්නේ. ඒ තුන වැරදි බව දැක්කොත් ඒ බුදුලේ දසනේන පහතබ්බා. ඒකෙන් මිදින් දහස් වෙන්න පුළුවන්. ඒක දැක ගන්න ඕනේ කවුද? තමා. අත වෙන කාටවත් අත් ඒක දැක ගන්න ගත්තට වැඩක් නැහැ.
සොයනස ඔබ වහන්සේ මේ පොතේ සම්පූර්ණම මේ ධර්ම කරුණු පෙළගස්වා තියෙන ආකාරය දිහා බැලුවාමත් චතුරාර්ය සත්‍ය පෙලින් පෙලට
ඉදිරියට පවත්වා ගන්න විදිහට තමයි. ඒ සියලු දේ කල්පනා කරලා තමයි මේක මේ විදිහට A to Z මේක ඒ අනුපුබ්බංගම අනුපූරක ක්‍රමයකට තමයි මේ සියලු දේ පෙළගස්සලා හැඩගස්සලා තියෙන්නේ.
අවසාන වශයෙන් අභිඤ්ඤාතං
අභිඤ්ඤේ නාමයෙන් දැන් ඔය දැන් ත්‍රිපිටකේ මේක මේ වගේ කිසිම ක්‍රමානුකූල නැතුව වෙන වෙන ආකාරයට ත්‍රිපිටකේ තියෙනවා. ඒ කියන්නේ දැන් සූත්‍ර පිටකේ හෝ මජ්ක්‍ධිම නිකායේ යම් ආකාරයක ක්‍රමානුකූල බව තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මොකද මූලපරියාය පටන් අරගෙන ඒ පරියාප්ති ධර්ම පහ මජ්ක්‍ධිම නිකායේ පිළිවෙලකට තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය මොකද්ද? මුල පරියාය සූත්‍රය. ඊට පස්සේ තියෙනවා ධම්ම පරියාය, ආසව සබ්බාසව සංවර පරියාය, ඊට පස්සේ නිබ්බේධික පරියාය, ඊට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයට ඇතුළු අනුධම්ම පරියාය තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. නමුත් ඒ අතරට තව සූත්‍ර 152ක් දාලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. තව නොයෙකුත් කරුණු කාරණා එක තියෙන ඇතුළත් කර.
ගරු ස්වාමීන් වහන්සේ
ලං කරන්න එතකොට හරි ලං.
ගරු ස්වාමීන් වහන්සේ මේ ඔත්තර සඳහන් වෙලා තිනවා අහලා තියෙන හොඳට මේ රූපස්කන්ධය වෙන පිටක් හා සමාන බලන්න, වේදනාව දීවුලක් හා සමාන බලන්න, සංඥාව මේ කෙසේ කන්දක් හා සමාන බලන්න, සංකාරස්කන්ධේ ඔගේන පින්දු පවන් රූපං වේදනා විබ්බුන් රූපම කියලා
ඔව් ඒක හරි. එහෙම උපමාවක් දීලා තියෙනවා. ඇයි ඒ උපමා ඒ විදිහට දීලා
තියෙන්නේ? ඒ විදිහට බැලුවොත් හරි.
ඇයි ඔව් බලන්නේ ඇයි? මොකක් තේරුම් ගන්නද?
මේ පංචස්කන්ධයේ තේරුම් ගැනීම සඳහා
නෑ. මේ පංචස්කන්ධය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක නැවත තේරුම් ගන්න. දැන් පෙන පිටක් නිච්චසේ පවතිනවාද? හරයක් හොයන්න කෙහෙල් ගහක් පතුරු ගැහුවට හරයක් හෙව්ව හැකිද? නිච්චද නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ උපමා උදාහරණ දීලා තියෙන්නේ. මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගන්න. දැන් මේක ඔය ඒ ටිකත් ගැඹුරු උපමාවක්. ඊට වඩා බුදුහාමුදුරුව අපිට බොහොම සරල උපමා දීලා තියෙනවා. මොකද්ද? පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ භව. ඔකත් අනිච්ච දුක්ඛ අනත්ත යථා පරිදි තේරුම් ගන්නට ඉතාම සරල මේ ලස්සන පැහැපත් පිරිසිදු මල අපි දැන් මේ පූජ කරනකොට හොඳ ලස්සනයි ප්‍රියයි. මේක පූජ කළත් වැය තුනක් යනකොට මොකද වෙන්නේ? කැඩුව මල පුප්පම් මිලා යාති. පිපුණු මල මලානික වෙලා මැරිලා යනවා. ඒ ආකාර ඒක යථා ධම්මේ. ඒක මොකද්ද? ධර්මතාවය. ඒක අපිට ආයි පුප්පන්න පුළුවන්ද? ආයි අර සින්දුවකුත් තියෙනවනේ විසුරුණු මල් පෙති එක හුගලායි මලක් හදන්න උත්සාහ කරන්නේ වැඩක් නැහැ කියලා. ඒකත් අනිච්ච දුක්ඛ අනත්තම තමයි. ඉතින් ඒක නිසා ඒ වගේ මේ හැම තැනකදීම දැන් මරණගේ බල්වල අර මරණගල්වලදී ගාථාවක් කියනවා. ඒකත් මොකද්ද? අනිච්චාවත සංඛාරා උපාදාය. මේ සියලු දේ බුදුහාමුදුරුව එක එක වෙලාවට එක එක වචන වලින් කියලා තියෙන්නේ. මොකද්ද? අනිච්ච දුක්ඛ අනත්ත මිනිස්සුන්ට තේරුම් ගන්න. නමුත් ඔය සියලු මාගදී වාසාවේ වචනවලින් බුදුහාමුදුරුව කියපු මේ ඉච්ඡසේ කැමැත්තසේ පාත්තන්න බෑ, සුඛසේ නවත්තන්න බෑ, දුක්කටපත් වෙනවා, විපරණාම ධර්මයටපත් වෙනවා. ඔය වචන තුන අද මේ බුද්ධ ආගමේ මොකද කිව්වේ කලේ? ඒ වචන තුනට මොකද කලේ? ඒ වචන තුනම විකෘති කළා, විනාශ කළා. මේ දහම් පාසල වල පොඩි දරුවන්ට, මිනිස්සුන්ට, ඔය හැම කෙනෙක්ම පොඩි කාලේ ඉගෙන ගත්තේ මොකද්ද? නිට්ටය නැහැ, අනිත්‍යයි. සුඛ නැහැ, දුකයි. ආත්ම නැහැ, අනාත්මයි. ඉතින් හරිද? ඕකමයි වැඩේ. ඉතින් මුලේ ඉඳන්ම ඔය විදිහට වැරදි වෙලා මේ අටක් කරා තීන පද. මේක තමයි බුද්ධ ධර්මයේ හරය. බුදු කෙනෙක් උපදින්නේ කියලා තියෙන නහි සීල වතං හෝති අටක් කරා තීන පද සම්බුද්දේන ප්‍රකාශ කරන. බුදු කෙනෙක් බුදු වෙන්නේ මේ සීල වතක් උගන්නන්නේ මේ නහි සීල වතං හෝති. මොකටද බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ? මේ කියන අටක් කරා තීන පදේ විග්‍රහ කරපු අනිච්ච දුක්ඛ අනාත්ත විග්‍රහ කළ විස්තර කළා පැහැදිලි කළා අර පංච වර්ගයේ භික්ඛුන්ට මේ ප්‍රශ්න 165ක් වගේ ගානක් අහලා මොකද්ද අර යථාභූත දර්ශනයක් ලබා දුන්නේ මේ පංචස්කන්ධය නිච්චසේ සුඛසේ අත්ථසේ තමන්ගේ කැමැත්ත අනුව නාපය අනුව ඍෂිසේ මන අපසේ නවත්තන්න පවත්තන්න පුළුවන් දෙයක් නෙමේ මේකේ ධර්මතාවයක් තියෙනවා ධර්මතාවය තමයි විපරිණාම ධර්මය මේ විපරිණාම ධර්මය බුදු දේශනාවේ දේශනා කළේ මේකට අනාත්ම වාදයක් ගහගත්තා අනාත්ම කියන වචනයක් ඇතුල් කරගත්තා බුදුහාමුදුරුව කිසි දවසක ආත්මවාදියෙක් හෝ අනාත්මවාදියෙක් නෙමේ දැන් හැම බෞද්ධෙක්ම මේ බුද්ධාගමේ පන්සල්වල හාමුදුරුව සම්මත අද ඔක්කොම කියන්නේ මේ බුද්ධ ධර්ම අනාත්මවාදයක් සම්පූර්ණ අර සංඝ බේදයට අයිති වෙන වැරදි ප්‍රකාශකයක් මේක බුද්ධ භාෂිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ කළා අචින්න දේශනා අනාචින්න දේශනා කරලා බුදුහාමුදුරන්ටත් ධර්මයටත් විශාල නිග්‍රහයක් නිගාවක් කරන වචනයක් මේ අනාත්මවාදයක් කියලා බුද්ධ දේශනාව යම් කෙනෙක් ප්‍රකාශ කළා මේ මෙච්චර මේ ත්‍රිපිටකයේ මේ තියෙන වචන ඇයි මෙච්චර මේ රාජකීය පඬිත ඔය මහාචාර්යවරුන්ට මේ මෙච්චර මේ ඉගෙන ගත්ත හාමුදුරන්ට උගත් පඬිත හාමුදුරන්ට ඇයි මේවා මේ ඇහැපේ නැත්තේ මේ දහම් මැස පාද ගන්න බැරි මේ වචන මෙච්චර තේරුම් අරගන්න බැරි ඇයි කරුමෙම තමයි වෙන මොකක්වත්
ගෞරවනීය ස්වාමීන් වහන්ස එවන් මේ රූපං හෝතු කිව්වහම මෙතන හෝතු කියන්නේ හෝති කියන තේරුමමද
ඔව් හෝති කියන්නේ ඒක හොඳින් අයින් කරන එක තමයි හෝති හේතු කිව්වනම් අල්ලගන්න එක මුලින් අර රූපයේ නිච්චසේ සුඛසේ අත්ථසේ දකින්නවනම් ඒක හේතුවක් කළා අල්ලගන්නවා අල්ල ගැනීම නිසා හේතුවක් වෙනවා ඵලයක් උපදිනවා හෝති කියන්නේ ඒකෙ මිදි නිදහස් වීම තමයි හෝති
ස්වාමීන් වහන්ස මේ 106 වෙනි පිටුවේ අර අන්තිම ඡේදයේ තියෙන අනත්ත ලක්ෂණ සූත්‍රේ මේ එවං පස්සම්බිකෝ සුතව ආර්ය ශාවකෝ රූපස්
මි රූපස් මිම්පි නිබ්බින්දති වේන
අර පියනු ටිකෙන් අර පිරි අපිරි දෙකමද
පිරි අපිරි දෙකම නිබ්බින්දති වේදනා යපි නිබ්බින්දති වේදනා රූප වේදනා සංඥා සංකාර ප්‍රිය අප්‍රිය පි අපි පිය අපි දෙකම තුනක් තියෙනවා එතන. ප්‍රිය අප්‍රිය ප්‍රිය අප්‍රිය තුනක් තියෙනවා. සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ තුනක් තියෙනවා. තුනම නිබ්බින්දති රූපස්මින්පි කියන එකේ තියෙනවා. ඒ කියන්නේ රාගය ద్వේෂය මොහේ තුනම එකවරම කැපෙනවා නිබ්බින්දති. ආයි මේ ඉතින් දෙපා නිවන් දකින්නකොට මේ රාගය ద్వේෂය මොහේ තුන්වරකට කපලා අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එකවරම රාගය ద్వේෂය මොහේ තුනම එකවරම නිබ්බින්දති වෙන්න ඕන කපන්න ඕන අනිච්ච දුක්ඛ අනාත්ත. දැන් බුද්ධඝෝසාමුදුරන්ගේ විග්‍රහයට අනුව අර රාගාධිකය, ద్వේෂාධිකය, මෝහාධිකයට වෙනම වෙනම කර්මස්ථාන. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ එහෙම එකක් කොහේවත් කොතනකවත් කවදක්වත් එහෙම විග්‍රහයක් නැහැ. එහෙම දීමකුත් නැහැ. දැන් බුදුහාමුදුරුවෝ තමයි රාග ආදිකයට වෙනම කර්මස්ථාන, ද්වේෂ ආදිකයට වෙනම කර්මස්ථාන, මෝහ ආදිකයට වෙනම කර්මස්ථාන දුන්නේ. මේ වැරදි අටුවා කතාවක. ඒවා එහෙම බුදුදහම නෙමේවා, වැරදි පෘථග්ජන නිවන වැහුව අර්ථ කතාවල තේරුම.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපි මේ වෙනකොට සූත්‍ර ධර්ම 11ක් වගේ ගෙනගෙන තියෙන ඔබ වහන්සේගෙන් මෙයින් 7ක් 8ක් වගේ බොහෝ දුරට තියෙන්නේ ආනාපාන සති සමාධිය වටිනාකාරය. ආධුනිකයෙකුගේ හැටියට මෙයින් වඩාත්ම සුදුසු නැත්නම් සියල්ලම කියවලා අවබෝධ කරගෙන ඒ මේ අපිට සිද්ධ වෙනවා මේ ඒක භාවිතයට ගන්න. මෙයින් වඩාත්ම සුදුසු ආධුනිකයෙකුට වඩා සුදුසු මොන සූත්‍රය මොන වගේ?
දැන් ඔය එක සූත්‍රයක්වත් කටපාඩම් කරන්න මොකක්වත් ඕනේ නැහැ. අවශ්‍ය දේ මේ පොත බලලා මේක පාඩම් කර ගැනීම හෝ මේක භාවිතයට ගැනීම නෙමෙයි. අවශ්‍ය දේ තමන්ගේ හිත බලලා වර්තමාන මොහොතේ හිතට එන දේ මේ පොතේ කියන කරුණු අනුව අස්සපස්ස ආනපාන කිරීම. මොකද්ද අවශ්‍ය එකම දේ? ආනපාන සති සමාධිය නිවැරදිව. යස්ස ආනපාන සති බුදුහාමුදුරුවෝ කියපු බුද්ධ ආනපාන සති. දැන් මහා රාහුලෝවාද සූත්‍රයේ කියලා තියෙනවා මේ ආනපාන සති දෙකක් තියෙනවා. මේකෙන් කුඩා රාහුල හාමුදුරන්ට කිව්වා මේ නිවැරදි ආනපාන සති සමාධිය ගන්න කියලා. ඔය මහා රාහුලෝවාද සූත්‍රයේ අවසානෙටම තියෙනවා ආනපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බම් පරිචිතා යදා යතා බුද්ධේන දේශිතා. කොහොමද ගන්න ඕනේ? ආනපාන සති යස්ස ඒ නිවැරදි මේ තමන්ගේ හිතේ කෙලෙස් අයින් කරන්නට උපකාර වන නිවැරදි ආනපාන සතිය. එදා තව යස නොවන ආනාපාන සතියකුත් තිබුණ බවනේ මේකෙන් කියන්නේ. පරිපුන්නා සුභාවිතා පූර්ණ වශයෙන් නිවැරදිව දැනගෙන අනුපුබ්බම් පරිචිතා අනුක්‍රමයක අනුපූරක වශයෙන් පරිචිතා කියන්නේ පරිහරණයට ගන්න ඕන යතා බුද්ධේන දේශිතා. බුද්ධේන දේශිතා කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට නෙමෙයි, බව උදුරා දමන්නට උපකාර වන ආකාරයට කරලා තියෙන දේශනාව. බුද්ධේන කියන්නේ බව උදුරා දමන. ඒ නිසා යථාපරිදි රාග බව ද්වේෂ බව මෝහ බව හිතෙන් උදුරා දමන්නට උපකාර වන ආකාරයට පැහැදිලි කරපු මේ මහා රාහුලෝවාද සූත්‍රයේ තියෙන නිවැරදි ආනාපාන සතිය තමයි ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා. බුදුහාමුදුරුවෝ මෙහෙම කියන්නේ ඕනේ නැහැනේ, තවත් ආනාපාන සතියක් තිබුණ නිසා තමයි පරිපුන්නා සුභාවිතා අනුපුබ්බම් පරිචිතා යතා බුද්ධේන දේශිතා ආනාපාන සති යස්ස කියන කතාව කිව්වේ. ඉතින් ඒක නිසා එදා ආනාපාන කියන තව භාවනාවක් තිබුණා. තිබුණේ මොකද්ද? ප්‍රාණයාම ආනාපාන භාවනාව. ඒකේ ඔය කසින සියලු කසින පිරියම් එකෙත් තියෙනවා ආනාපානයක්. එකෙත් තියෙනවා ආනාපානයක් නැත්තේ නැහැ. ඒක අනාර්ය කසින වායෝ කසින ආනාපානය. හුලං ඇදීම් පිටකිරීම භාවනාවක් තමයි. ඒක ප්‍රාණයාම ආනාපාන බුද්ධ නෙමෙයි. ඒක බුද්ධ ආනාපාන සතිය නෙමෙයි. ඒක ප්‍රාණයාම ආනාපාන සතිය. මේ දෙකේ වෙනස තේරුම් ගන්න තාක්කල් කරන්න බෑ. මේ දවස් 7ෙම මේ කිව්වේ මොකද? මේ ආනාපාන සති සමාධිය දෙකක් තියෙනවා. තේරුණාද? අපි මෙතෙක් කල් දැනගෙන හිටියේ එකට වඩා වෙනස් බව උදුරා දමන්නට උපකාර වන ආනාපාන සති සමාධියක් තියෙනවා. ඒක බුද්ධ ආනාපාන සති සමාධිය. නමුත් මේ මිනිස්සු අහුවේ නැති තේරුම් ගත්තේ නැති මෙතෙක් ඔය සම්මත සම්ප්‍රදායෙන් අද ලංකාවේ තියෙන බොහෝ භාවනා මධ්‍යස්ථානවල භාවිත කරන්නේ මොකද්ද? ඔය හුලං ඇදීම පිටකිරීම එක බඩ පිම්බීම හැකිලිම එම නැත්නම් රේණුගානේ හාමුදුරුවෝ කියපු හැටියට කසින පිරියම් භාවනා. ඒවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉදිරිපත් කළා මිසක් ත්‍රිපිටකයේ කොතනකවත් ඒවා භාවිත කරන්න කියලා බුදුහාමුදුරුවෝ අනුදැනුවා දාලා නැහැ, නිර්දේශ කරලා නැහැ. ඒවා බැහැර කළා. බැහැර කරපු සූත්‍ර හරියට තියෙනවා. ගෝපක මොග්ගල්ලාන සූත්‍ර කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියලා, ආනන්ද හාමුදුරුවෝ තමයි මේක කියලා තියෙන්නේ. පැහැදිලිව කියලා තියෙනවා මේ ඔය ප්‍රාණයාම උලන් ඇදීම පිටකිරීම බඩ පිම්බීම හැකිලීම වගේ නොයෙකුත් දේවල් නිග්‍රහ කළා, ප්‍රතික්ෂේප කළා. තමන්ගේ ශ්‍රාවකයන්ට කිසි දෙයක් මෙවන් දේවල් කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම අවුරුදු 6ක් මේ අර දුෂ්කර ක්‍රියා කරන කාලේ මේ වගේ වැරදි දේවල් ඉගෙන ගත්තේ, දැනගත්තේ. ඒවා මගේ කිසි ශ්‍රාවකයෙකුට මම කරන්න දෙන්නේ නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරනවා, බැහැර කරනවා. ඒවෙන් කිසි දෙයක් නිවන් දකින්න බෑ කියලා ගෝපක මොග්ගල්ලාන සූත්‍රෙත්, අරිෂ්ඨ සූත්‍රෙත්, තවත් සූත්‍ර ගණනාවක ත්‍රිපිටකයේම තියෙනවා බුදුහාමුදුරුවෝම කියපු දේවල්. ඒ නිසා මේ ආනපාන සති කියන එකක් ආනපාන ප්‍රාණයාම කියන භාවනාව කියන එක තව එකක්. ඒ නිසා බුද්ධානපාන සති භාවනාව කියන්නේ භව උදුරා දමන්නට උපකාර වන හේතුඵල ධර්මයට බහගලපා බලා කරන ආනපාන සති බුද්ධ භාවනාව.
අවසරයි ස්වාමීන් වහන්ස. සියලු සත්වයන්ගේම යහපත වෙනුවෙන් ත්‍රිපිටකය හරි විදියට පරිවර්තනය කරන්න බැරිද?
බුදුහාමුදුරුවෝ එපැයි කියපු දෙන්නේ ආයි කරන්න හදන්නේ. මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේක
වර්ඩ් ටු වර්ඩ් පරිවර්තනය කරන්න.
මේක සියලු සත්වයන්ට නිවන් දකින්න බෑ. සියලු සත්වයන්ට නිවන් දකින්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ බුදු වෙලා බුදුහාමුදුරුවෝ ලෞතුරා බුදු පියාණන් වහන්සේලා කෝටි ප්‍රකෝටි ගාණක් බුද්ධත්වයට පත් වුණත් මේ ධර්මයේ දේශනා කළත් සියලු සත්වයන්ට නෙමේ, අර නියපිටින් ගත්ත පස්පොඩ්ඩක් වාගේ පිරිසකටවත් නිවන් දකින්න බෑ. ඒ තරමට සත්වයෝ ඉන්නවා. ඉතින් ඒක නිසා මේක කරන්න බෑ. මේ ධර්මය පඤ්ඤත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඔය පරිවර්තනය කළොත් මොකද වෙන්නේ? ඔය දුප්පඤ්ඤස්ස පුද්ගලයෝ, ඔය මිනිස්සු මේකෙනුත් වැරදියට තේරුම් අරගෙන විනාශයක් කරගන්නවා. ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරුවෝ අනුදැනව දාලා මේකේ අර්ථකථා අර අට්ඨනානත්තේ පඤ්ඤා අට්ඨපටි සම්බිදේ ඥානං ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටි සම්බිදේ ඥානං නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටි සම්බිදේ ඥානං විශේෂයෙන්ම පටිබාන පටිනානත්තේ පටි සම්බිදේ ඥානං කියන විග්‍රහය හතර විග්‍රහ කරන්න. ඒ අනුව කොටසකට ප්‍රඥාවන්තයන්ට මේක තේරුම් ගන්න පුළුවන් අයට මේ මාගදී භාෂාවෙන් බුදුහාමුදුරුවෝ කියපු දේ තේරුම් අරගෙන මගඵල ලැබලා නිවන් දකි. අනිත් මිනිසුන්ට නිවනින් වැඩක් නැහැ. නිවන ඕනෙත් නැහැ. ඔය දේශපාලකයන්ට නිවනින් වැඩක් තියෙනවා. කිසි දෙයක්ම වැඩක් නැහැ. නිවන් දකින්න තිය අහලකටවත් යන්නේ.
ධර්මයේ වටිනකම තේරෙන්නේ ඒගොල්ලෝ ගැන හුඟක් අනුකම්පාවක්
හිතෙනවා. ඔව්, අනුකම්පා කරලා වැඩකුත් නැහැ. ඒක අනුකම්පා කළයි කියලා කිසිම වැඩක් නැහැ. එවනම් බුදුහාමුදුරුවෝ අල්ලපු වැටේ හිටිය චොන්දසූකරයට අනුකම්පා කළා. ඈ වැඩක් නැහැ. දැන් අපි මේක දැන් බුදුහාමුදුරුවෝ බැරි වෙලාවත් චොන්දසූකර ගෙන්නලා කිව්වා නම් අල්ලපු වැටේ අර ජේතවනාරාමේ ඇතුල් වෙන තැනම හිටියේ. ඌරුකොටුවකුත් දාගෙන හිටියේ. මේ ඌරුකොටුවකුත් දාගෙන හිටියපු චොන්දසූකරට බුදුහාමුදුරුවෝ එන්න කිව්වලා බණ කිව්වද නැහැනේ. එන්න කිව්වද? නෑ නෑ. උඹ මගේ ඌර මරන්න එපා කිව්වද? නෑ. ඒ මිනිහාගේ කර්මයක් තියෙනවා. ඒ මිනිහාගේ කර්මය ඒ මිනිහාගේ වන්න ඕන. ඒ මිනිහාගේ කර්මය ඒ මිනිහා හදා ගන්න ඕන. ඒ නිසා ඔය දේශපාලකයෝ ඔය තියෙන්නේ අනිපාරමේ පැවිදි වෙලා එදත් හිටියා ශ්‍රමණ බමුණු පරිබ්‍රාජකයෝ නිගණ්ඨයෝ තීර්ථකයෝ ඔය බොහෝ අය බමුණු ඒ කාටවත් බුදුහාමුදුරු බණ කියන්නේ කියේ නැහැ. පුළුවන් මිනිහෙකුට විතරක් තේරුම් ගන්න පුළුවන් මිනිහෙකුට විතරක් මේ ධර්මය කියා දීලා නිවන විවෘත කළා. අදත් ඒ වගේ කරන්න ඕන මේක පරිවර්තනය කරන්න ඕනේ නැහැ සියලු මිනිසුන්ට මේක තේරුම් ගන්න බෑ. මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. මේක විනාශයක් වෙනවා විතරයි.
ගරු ස්වාමීන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ 11 ආකාරයකින් ගැනීම නිසා නේද ස්කන්ධ වෙන්නේ කියලා.
ඔව් මේ රූපයක්
හරිද?
දැන් මිනිස්සු මේ රූපේ උපාදානය කරගන්නේ අතීතයේ තුලමයි. එක අනාගතයේ වර්තමානයේ තුලමයි. එක දුර එක ළඟ එක අජ්ජත්තික වශයෙන් බාහිර වශයෙන් එක අර සියුම් වශයෙන් කටුක වශයෙන් මේ ආකාරයට මේ 11 ආකාරයෙන් කොයි ආකාරයකින් හෝ මේ රූපය උපාදානය කරගන්නවා වේදනාව සංඥා සංකාර විඥාන පහම උපාදානය කරගන්නවා. ඒ නිසා මේ 11 55යි මේ 55ම තේරුම් ගන්න ඕන. ඒ 55ට තුන තමා නිච්ච දුක්ඛ අනත්ත 165යි. අර ප්‍රශ්න 165. හැම කෙනෙක්ම මේ 165 මේ ප්‍රශ්න තේරුම් ගත්තොත් යථා පරිදි යථා බුද්ධේන දේශිතා ඒ පුද්ගලයාට මේ දර්ශනයෙන් සම්පන්න වෙනවා. අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගන්නවා. නිබ්බිදාගෙන තත්වයටපත් වෙන්න පුළුවන්. ඒ අනුව මේ පංචස්කන්ධය බැඳින්නේ නැහැ, උපාදානය කරගන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, ගොඩ ගහගන්නේ නැහැ, එකතු කරගන්නේ නැහැ, අයිති කරගන්නේ නැහැ. මේ උපාදානය කරගන්නේ හිතෙන්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ හිතේ උපාදානය කර ගැනීම නිසා හිත කිලුටු වෙනවා. නැතුව මේ අතේ එහෙම නැහැ. දැන් අද මෙතෙන්ට ආවුව කවුරුවක්වත් ඔය කාගේවත් අතේ නැහැ ඔය උපාදානය කරගත්ත දේවල්. කොහෙද තියෙන්නේ? හැබැයි හිතේ තියෙනවා මහා මෙරක් වගේ බරක් ඔය උපාදානය කරගත්ත.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, දුර රූප ළඟ රූප ටිකක් විග්‍රහ කළා දෙන්න. දුර රූප ළඟ රූප.
දැන් ඔයා මේ දැන් මේ ඇහෙන් මේ ළඟ දකින්න එකයි. දැන් ඔයා ගෙදර කොච්චර දුරද? දැන් මෙනෙහි කරන්න බැරිද? දැන් මෙනෙහි කරන්න පුළුවන්ද දුර රූප? පුළුවන්. දැන් ගෙදර දැන් මෙතන ඇහැ පියාගෙන ගෙදර මෙනෙහි කරන්න බැරිද? ගෙදර ඉන්න අය මෙනෙහි කරන්න බැරිද? ගෙදර තියෙන දේවල් බඩු මුට්ටු රත්තරම් බඩු සල්ලි කොහෙද දාලා විලාච්චු යතුරු ඔක්කොම මෙනෙහි කරන්න බැරිද? පුළුවන්. ඒවා දැන් මෙතන ඉඳන් මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කළා උපාදානය කරගන්න පුළුවන්. මෙනෙහි කළා මොකක් හරි දැන් තරහකාරයෙක් දැන් දුර ඉන්නවා මෙතන නැහැ. දැන් එක පාට මෙනෙහි කළා තරහ දැන් තරහක් වෛරයක් ක්‍රෝධයක් හිතේ ඇති කරගන්න බැරිද? රවුම් ගහන්න බැරිද? ඒක තමයි දුර. ඔව් බාහිර පුද්ගලිය අධ්‍යාත්ම බහිද්දා කියන්නේ ඇතුළාන්තයෙන් එන දේවල් රමණය කරන දේවල් ඇතුළාන්තයෙන් එනවා. ආගන්තුකෙහි උපකිලිට එන උපකිලිටම් බාහිර.
එතකොට සියලු ළඟ රූප දුර රූපේ සියල්ලම බාහිර වෙලාවට
නෑ දෙකම වෙන්න පුළුවන්. ඔන්න ඕකනේ වැඩි. දැන් දුර රූපයක් දැන් ආවේ අධ්‍යාත්මයේද බාහිරද?
එහෙමයි අධ්‍යාත්මයේ.
අධ්‍යාත්ම දැන් ටෙලිෆෝන් කෝල් එකක් ආවා අජ්‍යතද බාහිර
බාහිර.
ඒ වගේ ඕක මේ ඔය 11න් එකක් තමයි කොයි දෙයෙන් හරි උපාදානයට හේතු වෙලා එන්නේ.
එමෙතර සියුම් රූප කටුක රූප
සම්බන්ධද? දැන් සියුම් රූප කියන්නේ අර හොඳ පිනවන ආස්වාදයක් ලබා දෙන රූප සියුම් පිනවන ඒවා. අර ඕලාරික කටුක නිකන් දේශයේ විතරක් නෙමෙයි එතන අර නිකන් අපිට සංකීර්ණ කීරි ගැහෙන හිතට අර හිත විසිරෙන විස්සෝප වෙන බරක් වෙන දේවල්
කටුක.
ස්වාමීන් වහන්සේ මා ඉතාමත්ම කරුණාන්විතව පොඩි ඉලක්කයක් පිළිබඳව මහා අදහස්
තව ලංකල කියන්නේ
සසඳා බලනකොට අල්පේක්ෂව සාමාන්‍ය ස්වරූප පිළිබඳව හිතනකොට මා හිතනවා මේ අකුරු කොයිතරම් තිබුණත් අයන්නේ ස්වරූපයට මේක මට දැන ගැනීමට පුළුවන් වෙන්නේ අයන්නේ ලක්ෂණය පිළිබඳව හිතලා අයන්න හැදීමට හේතුව මොකක්ද කියන එක ස්වාමීන් වහන්සේ උත්තරය. අයන්නේ බලාපොරොත්තු වෙන්නේ මොන විදිහේ ඉලක්කයක්ද කියන එක.
අයන්න කියන්නේ ඉරිගෑලි ටිකක් විතරයි. මොකද්ද? ඉරිගෑලි ටිකක් විතරයි. අද විතරයි, අද දැන් මේ කාලේ අයන්න විතරයි මෙහෙම බෝල භාගෙකුයි ඉරිගෑලි ටිකකුයි. දැන් ඔයිට ඉස්සෙල්ලා අයන්න කොහොමද තිබුණේ? අර ගල් ලිපිවල, සෙල් ලිපිවල තියෙන අයන්න ඔහොම තිබුණාද?
නෑ
නෑ. තව ටිකක් අල්ලනකොට අයන්න වෙනස් වෙයිද? දැන් ඉංග්‍රීසි අකුරටත් ගියාම අයන්න ඒ එක මොකද්ද? ඒත් ඒ ඒත් අයන්න ඒ කියන්නේ ඒත් අයන්න පළවෙනි එකනේ. දැන් අපි හැම කෙනෙකුටම අම්මා කිව්වොත් මොකද්ද පළවෙනි එක? ඒත් අයන්න. ඉතින් ඒ වගේම මේ අයන්න අපි අත්තරීම කිව්වොත් ඒකත් අයන්න. අල්ලගැනීම කියතොත් ඒත් අයන්න. ඒ නිසා මේ අල්ලගැනීමත් අයන්නෙන් පටන් ගන්න, අත්තරීමත් අයන්නෙන් පටන් ගන්න. දෙකම නිවනට අයන්නම තමයි. තව ඉතින් ඔය ගැන උඟක් කියන්න තියෙනවා. ඉතින් ඕක වැඩක් නැහැ. ඕක ඉතින් ඔන්නම් ඕන කෙනෙකුට කල්පනා කරලා බලන්න පුළුවන්කම තියෙනවා. අයන්න නෙමේ බලන්න ඕනේ වචනේ, අකුර. මොකද්ද බලන්න ඕනේ වචන? අකුරක් තියෙනවා නෑ. කයන්න මොකද්ද? නෑ. කලු, කැට, කුරු, කුද, කැසිනෝ, කැබරෝ, කැරෝකේ ඔක්කොම මොනවද? දැන් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි කැසිනෝ, කැරෝකේ, ඔය තව කැබරේ ඔක්කොම මොනවද? කලු ධර්ම. දැන් මේ කයන්න සිංහල භාෂාවෙන් ගොත්, ඉංග්‍රීසි භාෂාවෙන් ගොත්, ඉංග්‍රීසි භාෂාවෙන් හැම තැනම දැන් කදුරු, කපුරු ඔය ඔක්කොම මොනවද? කොහොඹ. කයන්නෙන් කිව්වොත් කලු, කිලුටු, කැත, කුණු, දේවල්ම, කපුටා ඔක්කොම. තව නොයෙකුත් කයන්නෙන් එන ඔක්කොම බලන්න තියෙනවනම් නරක, වැරදි, කෙලෙස්, කිලුටු පැවැත්මට උපකාරවන, කිලුටු වෙන්න උපකාරවන, අපායන්න උපකාරවන සියලු දේ තමයි කයන්නෙන් පටන් ගන්න. කොයි භාෂාවෙත් කයන්නෙන් කොහොම පටන් ගත්තත් ඒවා කළු ධර්ම, කිලුටු ධර්ම, කෙලෙස් ධර්ම.
අවසරයි ස්වාමීන් වහන්ස, මම පන්සලේ සීල් ගන්න ගිහිල්ලා දානි වෙලාවේ ඒ අපේ පැත්තේ මං 150ක් විතර සීල් කාරුවේ ඉද්දින් ඒ අර දැන් දානි දෙන අයට මං ඉස්සර බෙදාගෙන බෙදාගෙන ඉන්නකොට මං ඒගොල්ලොට හිත ඇතුලින් පින්දිදි ඉන්නකොට එකපාරම මේ වම් පැත්තෙන් ටෝච් එලියක් වගේ ඇවිල්ලා මගේ අල්ල පැත්තට ඒ මොහොතේ මං හිතකවත් තිබුණේ නැහැ පුතෙක් කියලා. එකපාරම පුතා නිකන් හිතෙන් ගැලවිලා ගිහින් ඒ මොහොතේ මට නිරාමිස සතුටක් ලැබුණා. ඉතින් ඒ වෙලාව ඉතින් ඒ සතුට කියන්න බෑ. මොකද ඒක කියන එක දැනගන්න සන්නාන්ත.
මොකද්ද මට තේරුන්නේ නැහැ මොකද්ද මේ කතාව කියන එක. දැන්
ස්වාමීන් වහන්සේ දැන් අර මම පොය දාතේ පන්සලේ සිල් ගන්න ගිහිල්ලා ඒ දාන අවස්ථාවේ දානෙයි ඉස්සරහම බෙදගෙන බෙදාගෙන බෙදාන එනවා. ඒ මං එතකොට ඒ ඒගොල්ලන්ට හිතෙන් පින් දෙදී ඉන්නවා දැන් මේ දාන දෙන අයට. ඒනකොට ඒ අවස්ථාවේ මං පුතා ගැන හිතකවත් තිබුණේ නැහැ. මට එකපාරම මේ වම් පැත්තේ ඇහැ පැත්තේ ටෝච් හෙලියක් වගේ ආවා. එනකොටම මේ පුතා හිත ඇතුලෙන් ගැලවිලා ගියා කියලා මට ඒ මොහොතේ හරි හිතට
ඒක ඉතින් ඔයාගේ හිතේ තිබුණ මොකක් හරි චේතනාවක් එක්ක අරමුණක් මතුවලා ආවා. ඒක ඉතින් තමන්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ හිතට මොකද මෙහෙම ආවේ කියලා. ඒක ඉතින් හේතුඵල ධර්මයක් තියෙනවා ඕකේ. ඒක තමන් හේතුඵල ධර්මයට ආනාපාන සති සමාධියට බහගල්පා බලා කළ යුතු කරණීය කරන්නත් නොකළ යුතු අකරණීය කරන්නත් තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ධර්මඥානය කියන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස. සෝතාපන්න ඵලයට පත්වෙච්ච පුද්ගලයෙක් දැන් සම්මා දිට්ඨියට පත් වෙලානේ තියෙන්නේ. එතනින් පස්සේ දැන් මගේ දැනීමේ හැටියට දැන් අර ඉතිරි මාර්ගඵල ලබා ගන්න මේ සමහර දෙනෙක් මේ දැන් ප්‍රමාද වීමක් තියෙනවානේ. ඒ ප්‍රමාද වීම වෙන්නේ ණය ගනු දෙනු තියෙන නිසාද?
ඔව්. දැන් මෙහෙමයි. දැන් බොහෝ මිනිස්සු මේ නිවැරදි ධර්මය තේරුම් ගත්තට පස්සේ සම් දැක්කට පස්සේ ධම්මෝ සම්දිත්තිකෝ වුණාට පස්සේ සම්ම දැක්කාතා නිසා සම්මාදිත්‍යයටපත් වෙනවා. සෝතාපට්ටි ඵලයටපත් වෙනවා කියන්නේ සම් දැකලා ධම්මෝ සම්දිත්තිකෝ වෙලා දසනින සම්පන්න වෙන එකයි. සම් ප්‍රහාණය කිරීම නිසායි. එමනන්න සම්මාදිට්ඨියට පත්වීම සම්පන්න දසනෙන් සම්පන්න දසනියන සංවේජනියන මේ සියලු වචනවල තේරුම සම් දැකලා ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම්ම දක්කාතා කියන தත්වයෙන් සම්මාදිට්ඨියට පත්වීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමත් සෝතාපන්න ඵලයට පත්වීමත් සම් දැක ගැනීමෙත් මේ ඔක්කොගෙම එකයි හරය. සංඛ්‍යාන්නේ රාගය ද්වේෂය මෝහය. සංඛ්‍යාන්නේ මොනවද? රාගය ද්වේෂය මෝහය. රාගය ද්වේෂය මෝහය වැරදි බව අත්හැරිය යුතු බව අසං. රාගය ද්වේෂය මෝහය කපා නිදහස් කළ යුතු බව අත්හැරිය යුතු බව සංඛය. මේ තුනම දකින්න ඕන. හැබැයි පෘථග්ජන පුද්ගලයන් මෙතෙක් හිටියේ සංසාරයි කියලා. ඒ සාරයි කියලා මෙතෙක් කල් හිටපු සං අසාර බව නිස්සාර බව අනාත වන බව දැක්කාම සං අසං කරලා සංකය කරන්න පුළුවන්. මෙන්න මේ තිහේතුක ප්‍රතිසන්දිය දැක්කාම ඒ පුද්ගලයා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන තත්වයෙන් සම්මාදිට්ඨියට පත් වෙනවා. සම්මාදිට්ඨියට පත් වුණාට තමන් මේ මොහොතට පෙර සම්මාදිට්ඨියට පත් වූ සෝතාපට්ටි ඵලයට පත් වූ මොහොතේ ඉඳන් මොහොතට පෙර තමන් කරගෙන තියෙන බොහෝ දේවල් තියෙනවා. පුරුදු කරගෙන පුහුණු කරගෙන තියෙන අයිති කරගෙන තියෙන ගොඩ ගහගෙන තියෙන එකතු කරගෙන තියෙන පින්කම් තියෙනවා. පුඤ්ඤාභි සංකාර මොනවාද? පින්කම් කරලා පින් රැස් කරලා පුඤ්ඤාභි සංකාර කරගෙන තියෙනවා. ඒවා ඵල විපාක දෙන්න ඕන. පින් වැඩි වුණොත් පව් වැඩි වුණත් ගෙවන්න ඕන. පින් වැඩි වුණොත් ඊටත් වඩා කල් යනවා ගෙවන්න. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. එහෙම නැත්නම් අර අනාර්ය අරූපී ධ්‍යාන ලැබලා තියෙනවා නම් ඒක තමයි කිව්වේ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර තුනම සෝතාපට්ටි ඵලයටපත් උනත් ඊට පස්සෙත් තව මේ පැවැත්ම තුල දීර්ඝ කාලයක් අර ඉතුරු ඵල ලබන්නට බාධකයක් හැටියට ඉතුරු වෙනවා. ඒක නිසා දැන් මේ අභිසංකාර අල්ලගෙන නැති පුද්ගලයෝ පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර ඒ පුද්ගලයා උග්ගට සංඥා ඇටියට පැය ගන්න තුල දවස් ගන්න තුල එහෙමනම් මේ ජීවිත කාලය තුල මාර්ගඵල පූර්ණ කරගන්නවා ඉතුරු සියල්ල. නමුත් අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර මාර්ගඵල ලබන්නට පෙර බහුල වශයෙන් උපාදානය කරගෙන තියන අය දැන් විසාකාවට මොකද වුනේ? අනේ පිටිසිටුමාට මොකද වුනේ? පින්කම් කරලා අනන්ත විදියට වැඩි පුඤ්ඤාභි සංකාර. ඒ පින් ඵල විපාක දෙන්න ඕන. ඒවා ඵල විපාක දෙන්න ඕන. දෙන්න තව කල් තව නැවත නැවත අර පින උපාදානය කරන තියෙනවා. පින පළ දෙදි වැය කරලා ගෙවන්න ඕන. ඒත් වැය කරනවා, ගෙවන්න ආයි උපදින්න ඕන. ඉතින් ඒක නිසා, නමුත් දැන් බාහ්‍ය දාරු වීර්යතුමා වගේ කෙනෙක්, සන්තති අමාත්‍ය පුක්කුසාති රජුරු වගේ කෙනෙක් මේ අභිසංකාර කරලා තිබුණේ නැහැ එච්චර. ඒක නිසා ඉතුරුලා තිබුණේ නැහැ ගෙවන්න. ගෙවන්න තිබුණේ බොහොම සුළු දෙයක්. ඒක අර අර සෝතාපට්ටි ඵලයට පත් වුණා මොහොතෙම ඒක ගෙවලා ඉවර කළා, අරහත් ඵලයටම පත් වුණා. ඒකයි වෙනස. එතකොට මේ මිනිස්සු දැන් ඔය පාරමිතා පුරනවා කිය කියා දන් දිදී පුණ්‍යාභිසංකාර කළොත් මොකද වෙන්නේ? ආයි කල්ප කාලාන්තරයක් ඔහේ අතරමං වෙවි, දුක් විඳ විඳ තවත් යන්න වෙනවා. දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාට එක දුකයි නැති වෙන්නේ. මොකද්ද එකම දුක නැති වෙන්නේ? සතර අපායට යන දුක නෑ, අනිත් දුක් ඔක්කොම තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. පින් පවරලා පින් දීලා කොටසක් අයින් කරන්න පුළුවන්, ගෙවන්න පුළුවන්, පවරන්න පුළුවන්. ඔක්කොම බෑ. අභිසංකාර හැටියට අල්ලගත්තා නම් ඔක්කොම ගෙවන්න බෑ. වැය කරලා ගෙවන්න කොටසක්, බලපතල කොටසක් ඉතුරු වෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ මේ කම්මාවරණයක් කියලා කියන්නේ තව ඉතුරු වෙච්ච ණය ගනු දෙනු.
ඔව්, කම්මාවරණ කියන්නේ, කම්මාවරණ කියන්නේ නම් නිවනම ආවරණය කරන කර්ම. කම්මාවරණ කියන්නේ නිවනම ආවරණය කරන කර්ම. පුණ්‍ය කර්මත් නිවන ආවරණය කරනවා. අපුණ්‍ය කර්මත් අනිඤ්ඤාභි සංඛාරත් තුනෝ නිවන ආවරණය කරන කර්ම. කර්ම කිව්වොත් කර්ම කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕන. කල මොහොතේ සිට පැවැත්ම හොඳින් හෝ නරකින් හෝ දික් කරන්න යන දෙයක් කර්ම. ඒක විරුද්ධ වචනේ මොකද්ද? ධම්ම. ඒ ධර්මය කරපු මොහොතේ ඉඳන් කෙලෙස් අයින් කරපු නිසා ඵලයක් විපාකයක් උරුම වෙන්නේ නැහැ. ඒක ධම්ම. කර්ම කියන එකේ දැන් පුණ්‍ය කර්ම, කුසල ධම්ම. කුසල ධම්ම කියන එක දැන් ධම්ම කියන එකේ කුසල ධම්ම වෙන්න ඕන. කුණු සලාහැර අත්තරියාම එතනින් පස්සේ ඒ කුසල ධර්මයේ කළාට පස්සේ ගෙවන්න, වැය කරන්න, කපලා අයින් කරන්න, ඉවත් කරන්න, අසු කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියන එකයි කුසල ධම්ම. පුණ්‍ය කර්ම කියන්නේ ඒක කරන මොහොතේ ඉඳන් පුණ්‍ය කර්මය තමන්ට සුගතියට යන්න, අර සැප විඳින්න, සැප උපාදානය කරගන්න දිගටම කර්මයක් හැටියට පටිසන් දෙන්න, ඵල විපාක දෙන්න, මේ ගමන දීර්ඝ කරන්න හේතු වෙන සියලු දේ කර්ම. ඒවා පුණ්‍ය කර්ම වෙන්න පුළුවන්, අකුසල කර්ම වෙන්න පුළුවන්, පාප කර්ම වෙන්න පුළුවන්. ප්‍රතිකර්ම කිව්වේ ඒකට විරුද්ධ. කර්මය අයින් කරන්න නම් තුනක් තියෙනවා. ප්‍රතිකර්ම, උපකර්ම, සම්මයක් ප්‍රයෝග. ඒ තුනෙන්ම කම්ම ක්‍රමානුකූලව අයින් කරනවා, අස් කරනවා, ඉවත් කරනවා.
ඉතල් ස්වාමීන් වහන්සේ මේ දැන් ණය ගනුදෙනු යම් තාක් දුරට ඉවරුණාම අපිට දැන් කම්මාවරණයක් තියෙනවා නම් ඒක අපිට දැනෙන්න එහෙම විදියක් තියෙනවා
නේද? ඔව්, ඒක දැන් ඒක මාර්ගය යනකොට ආනපාන සති සමාධිය යනකොට මේ ණය ගනුදෙනුෙන් මිදී නිදහස් වුණාම ආනපාන සති සමාධිය කරන හැම අවස්ථාවකම මේ කියන සියලු ආවරණ අර පංචකාම නීවරණ ධර්ම තමයි ආවරණ. ඒවා අලුතෙන් සකස් වෙන්නේ නැතිකොට විවෘත වෙනවා පාර, මග. නිරාවරණය වෙනවා. අනාවරණය කරගන්න පුළුවන්. දැන් වචන තුනක් තියෙනවා. ආවරණය, නිරාවරණය, අනාවරණය. දැන් බුදුහාමුදුරුවෝ කළේ මේ පාර නිරාවරණය කළා. වැහිලා තිබුණු පාර අලුතෙන් අනික් අයට නිරාවරණය කළා. පෘථග්ජනය පුද්ගලයෝ කරන්නේ, උද්දුකෝසහාමුදුරුවෝ වගේ ඔය පොත් ලියපු බොහෝ අය මේ බුදුහාමුදුරුවෝ නිරාවරණය කරපු පාර නැවත නැවතත් වහලා ආවරණය කරනවා. ඒක නිසා මිනිසුමයි මේ පාර නිවනට යන පාර මාර්ගය. බුදුහාමුදුරුවෝ බුදු කෙනෙක් කරන්නේ, බුද්ධ ශ්‍රාවකයෙක් කරන්නේ නිරාවරණය කළා අනාවරණය කරනවා. පුතග්ජන පුද්ගලයෝ කරන්නේ පොත් ලියලා දේශනා කරලා අර බුදුහාමුදුරුව විවෘත කරලා නිරාවරණය කර අනාවරණය කළ දේ වහලා නැවත පංචකාම නිවරණ ධර්මයෙන් ආවරණය කරනවා.
ස්වාමීන් වහන්ස, දැන් අපි සම්මතයේ දානමාන බාරගෙන ඒව පූජා පවත්වනවානේ. එතකොට ඒක අපි මොකද්ද කළ යුත්තේ? ඒක
දෙන්න ඒක පන්සල් වලට දාන දෙන්න.
එහෙයි.
දාන හිම නොදී ඉන්න එපා ගමේ පන්සලට. ගමේ පන්සලට යන්න. ගමේ පන්සලේ හාමුදුරන්ටත් පුළුවන් නම් මේ ඇත්ත ඇටි හැටියට පොඩ්ඩක් හරි කියලා දෙන්න. දැන් ගිහියෝ අද වෙනකොට මේ භාවනා වැඩසටහන් වලට දැන් භාවනා වැඩසටහන් 25ක් තිබුණා. මං හිතන්නේ ලංකාවේ මිනිස්සු උඟක් පොයදාටත් ලක්ෂ ගාණක් ඇවිල්ලා මේ කාලය තුල ගිහියෝ හොඳට දැනුවත් වෙලා තියෙනවා හාමුදුරන්ට වඩා. හාමුදුරු ආවේ නැහැ 200කට වඩා තාම මෙතෙන්ට. නමුත් ගිහියෝ ආවා ලක්ෂ 15ක් විතර.
අපිට වුණත් එහෙම කියන ඕගොල්ලෝ දුර ගිහින් තියනවා කියලා.
ඔව් දැන් මෙහෙමයි. දැන් ඒක නිසා දැන් ගිහියෝ දැනුමත් වෙලා තියෙනවා. අර හාමුදුරුවන්වත් අපාය යන එකෙන් ආනන්දරිය පාප කර්මයක් කරගන්න එකෙන් ඔයාලට බේරගන්න පුළුවන් වෙන්නේ පන්සලෙන් අයින් වෙලාද පන්සලට ලං වෙලාද? ඒ නිසා පන්සල අත්තරින් එපා. කොහොම හරි පන්සල අත්තරින් නැතුව ගම්මේ පන්සලේ හාමුදුරුවන් කෙරෙහි අනුකම්පාවක් ඇතුව ගණුවේ පන්සලේ හාමුදුරුවන්ටත් පොඩ්ඩ පොඩ්ඩ ක්‍රමානුකූලව එක පාට දාන්න එපා. මුට්ටිය දාලා බලන්න ටිකක් දාලා බලන්න. හිමින් සැරේ දැන් මේ සීඩී තැටියක් වගේ එකක් හාමුදුරුවන්ට දීලා එක්ක පොය දවසේ බණක් නැති වෙලාවක සීඩී තැටියක් දාලා දෙන්න. එතකොට හාමුදුරුවොත් ඕක හොරෙන් හරි අහගෙන ඉඳී. තේරුණාද? ඉතින් ඒ අනුව හාමුදුරුවන්ටත් මේක ධර්මයේ ටික ටික තේරේ. හැබැයි ඉතින් අර කම්මාවරණයක් තියෙනවා නම් කරගෙන තියෙනවා නම් අර ආනන්තරිය පාප කර්මයක් ඒකෙන් බේරන්න ටිකක් අමාරුයි. නමුත් අඩු ගානේ ওই පන්සලේ ඉන්න පොඩි හාමුදුරුව සාමනීර වහන්සේලා ඒ වගේම මේ පොඩි මෙහෙණින් වහන්සේලා මේ වගේ අය ඉන්නවා. ඒ අය කොහොම හරි මේ මාර්ගයට පාරට අපි යොමු කළා ගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා පන්සලට දාන දෙන්න පන්සලට යන්න. පන්සලේ හාමුදුරුව එක තරහ වෙන්න එපා. වෛද්‍යක් රුබුලයක් ඇති කරගන්න එපා. පන්සලේ හාමුදුරුව නොදන්නා නිසයි මේක මේ වැරදි සිදුවේ සියල්ල සිදුවෙලා තියෙන්නේ. දැනගෙන හිටියා නම් ඔය අර සබ්බ දුක්ඛ නිසරණ නිබ්බානත් සත්‍චිකරියාය කියන එක හරියටම අර්ථය තේරුම් අරගෙන හිටියා නම් ඔය වැඩ කරන්නේ නැහැ. මේක වෙලා තියෙන්නේ අර පරම්පරාවෙන් ආපු සම්ප්‍රදායෙන් සම්මතයෙන් කරන්න ඕන දේ විතරක් කරගෙන ඉන්න තත්වයකට පත් වෙලා තියෙනවා. මේ ධර්මය හරියට නොතේරුම් නොකිරීමයි. දැන් සියලු හාමුදුරුවරු ඔය පිරිවෙන් වල ඉගෙන ගත්තේ කොහොමද? අර උගන්නපු වැරදිද? අර උගන්නපු අර්ථය? අර සිංහලෙන් තියෙන විසුද්ධි මාර්ගයේ සිංහලට පරිවර්තනය කරපු සියලු පිරිවෙන් වල නිර්දේශ කළා තියෙන මොනවද උගන්නන්නේ? බුද්ධ ශ්‍රාවක ධර්මපීඨයේ සහ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලේ මොනවද? දැන් පෙරදිනේ විශ්වවිද්‍යාලේ වගේ විශ්වවිද්‍යාලවල බුද්ධ ආගම බුද්ධ දර්ශනය කියලා මොනවද උගන්නන්නේ? ඔය විසුද්ධි මේ මාර්ගයයි බෞද්ධ ඉතිහාසයයි සාහිත්‍යයයි සංස්කෘතියයි ඉන්දියාවෙන් ගෙන ආපු ඔත් තමයි උගන්නන්නේ. ඒකයි වරද. ඒ වගේම දහම් පාසල් වල මේ ඉස්කෝලවල මේ අර 1930 ගණන් වල විෂය නිර්දේශය සාම වෙනස් කළේ නැහැ. ඒ පරණ බුද්ධ චරිතයේම අදත් හැම ගගහ පට්ටක ගහ බලබලා ඉන්නවා. ධර්මයක් නැහැ. ආගමක් තව තවත් අර ළමයින්ව පොඩි කාලේ ඔයගේ වැරදි දේවල් දාලා බ්‍රේන් වොෂ් කරනවා. ඒකයි කරන්නේ. ඒක නිසා දහම් මේ පන්සලෙන් අයින් වෙලා එහෙම හරියන්නේ නැහැ. කොහොම හරි පන්සලේ හාමුදුරුවන්ටත් පොඩ්ඩක් හරි මේක දෙන්න ඕන කියන්න ඕන. පුළුවන් නම් මේ භාවනා වැඩසටහනට අඩු ගානේ මේ තව ඉදිරියටත් අපි භාවනා වැඩසටහන් කීපයක් හරි තියෙනවා. ඉක්මනට මේක ඉවර කරන්න ඕන. ඉතින් ඒක නිසා මේක හැමදාම මේක කර කරම ඉඳත් බෑ. ඒක නිසා මේ 2017 තව භාවනා වැඩසටහනක් කීපයක් තියෙනවා. මේ වට හරි ඔය පුළුවන් තරම් හාමුදුරුව කීම නමක් හරි දැන් මේ ගමන මේ කටින පින්කම් හින්ද හාමුදුරුව තුන් නම ආවේ. නමුත් ගිය පාර නම් හාමුදුරුව 14 නමක්ම හිටියා. ඉරි ඉසල 10ක් 12ක් හිටියා. 12කට ඉඩ තියෙනවා නිදහසේ ඉන්න. ඒක නිසා ඒ පන්තල් වල හාමුදුරන්ටත් කොහොම හරි මේකට එන්න කියන්නේ අඩු ගන්න මේ සතිය තුල මේක තේරුම් ගන්න අපි කියන්නේ මේක පිළිගන්න කියලා මේක අහගන්න බලන්න තමනුත් අර ਵਿਚාරයට විචර්ෂණයට විචතා ಪರಿචිතා මානසික අධෝත්සා කරන්න එච්චරයි
ස්වාමින් වහන්සේ අහෝසි කම්ම කිව්වහම එතකොට කොන කොටසද අහෝසි කම්ම
කෝ කවුද අහෝසි කම්ම
එහෙමයි
ඔව් අහෝසි කම්ම වෙනවා දැන් ඔයා කායිකාරි තරහක් තියෙනවා ඈ තරහ කියන එක ඔයාට දැන් ආපහු ඵල විපාක දෙයක් දෙන දෙයක් ඔයා මේක දැන් මේ දැන් දැන් මේක අහගෙන ඔයා ඒ තරහකාරයටම දැන් මෛත්‍රී කළොත් මොකද වෙන්නේ අර තරහ කියන කර්මය අහෝසි වෙලා මෛත්‍රී කියන ධර්මය අරක යටපත් කරනවා ඒ වගේම දැන් ඔයා කරපු පොඩි පොඩි කර්ම තියෙනවනේ ලොකු කර්මයක් ආනන්තරීය පාප කර්මයක් ආව ගමන් එක්කෝ ආනන්තරීය කුසල ධර්මයක් ආව ගමන් අර පොඩි පොඩි කර්ම ඔක්කොම අහෝසි වෙලා යනවා ඵල විපාක දෙන්න බැරුව නැති වෙනවා ඒ වගේම මේ කම්ම විභංග සූත්‍රයේ තියෙනවා මහා කම්ම චූල කම්ම මේ කර්ම ගණනාවක් තියෙනවා දැන් ගරුක කර්මයක් තියෙනවා නම් අර තව බොහෝ කර්ම තිබුණට ඒක ඵල විපාක දෙන්න බෑ. දැන් කර්ම වර්ග තියෙනවා ditta dhamma vedaniya වශයෙන් මේ ජීවිත කාලය තුල ඵල විපාක දෙන්න සුදුසු කර්ම තියෙනවා. සම්පරායික වශයෙන් පරාපරිය වශයෙන් ඊගාවට ඉපදෙන පළවෙනි ආත්මේ දෙවෙනි ආත්මේ ඵල විපාක දෙන්න තියෙනවා තියෙනවා. ඒ වගේම ඒ කර්මයේ වේගය බලය තියෙන තාක් කල් ආත්ම 100ක් 200ක් වුණත් ඵල විපාක දෙනවා තියෙනවා. ඉතින් ඒ වගේ කර්ම වුණත් මේ ඒ ප්‍රතිකර්මයක් කළාම ඒකට විරුද්ධ වූ අර ආනපාන සති සමාධියෙන් තමයි ප්‍රතිකර්ම කරන්නේ. අර කර්ම හොසි වෙනවා සියල්ල. යට වෙනවා. අපි දැන් හිතමු දැන් පණිට්ටුවක් තියෙනවා. මේ පණිට්ටුව අපි ලුණු කැටයක් දාලා තියෙනවා. දැන් පණිට්ටුවේ ලුණු රහයි. අපි මේකට ටැප් එකකට ගිහිල්ලා වතුර පුරවනවා. මොකද වෙන්නේ? අර තව වතුර පණිට්ටු 10ක් විතර මේකෙන් පිරලා ආකට ගියාම ලුණු රහ නැහැ පොඩ්ඩක්. ඒක අහෝසි කම්ම වුණා. ඉතින් ඒක නිසා දැන් මේක දැන් කෝප් එකට ලුණු කැටයක් දාන එකයි ලිඳකට ලුණු කැටයක් දාන එකයි වෙනස තියෙනවා. ඒ වගේ අහෝසි කර්ම හරියට තියෙනවා. පුණ්‍ය කර්ම, පාප කර්ම, අකුසල කර්ම සියලු දේ ඒ වගේ. පොඩි පොඩි ඒවා ඉබේම අහෝසි වෙලා වැය කරලා යනවා. ලොකු ලොකු ඒවා ඉතුරු වෙනවා.
ස්වාමීන් වහන්ස මේ ආයතන හයට බාහිරින් ගෝචර වන අරමුණු හය නොදැනුවත්කම අනවබෝධයෙන් උපාදාන දැඩිව උපාදානය කර ගැනීම නේද මේ සංසාර ගමන දීර්ඝ වීමට හේතුවක් වෙන්නේ
නෑ ඒක නෙමෙයි ඔය ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු ඒවා ආස්වාදයක් සඳහා ආස්වාදනයක් සඳහා උරාබොන එක පිනවා පිනවා ඇතුළට ගන්න එක තමයි බාධා තේරුණා ඒකේ මේ ඇතුළට ගන්න එකෙන් තමන්ට ලැබෙන ප්‍රතිඵල ආදීනව නොදන්නා එක තමයි අඥානකම. ඒකයි හේතුව. ආයතන හැටින්ම තමයි දොරවල් හයෙන් තමයි වෙන කොහෙන්වත් එහෙම ගන්නේ නැහැ. දොරවල් හයයි තියෙන්නේ. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ. මුඛ හයයි තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ මේ භාවනා කරනකොට කර්ම ගෙවීමක් සිද්ධ වෙනවද?
මොකද්ද?
භාවනා කරනකොට කර්ම ගෙවීමක් සිද්ධ වෙනවද?
එහෙනම් දැන් ඔය මේ මේ ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්නේ මොකද්ද? දැන් මෛත්‍රී භාවනාව කරනකොට තරහ අයින් වෙනවයි කියන්නේ මොකද්ද? කර්මය ගෙවෙනවා. ධර්මය මතු වෙනවා. කර්මය අයින් වෙලා කර්මය පාන වෙනවා, ධර්මය ආන වෙනවා. අස්සපස්ස කියන්නේ ඒකයි. හුලං ගත්තට පෙන මේ පිටකලහට කර්මය අයින් වෙනවද? ඈ හුලං ඇදින හුලං ඇදීම පිට කිරීමෙන් මොකද වෙන්නේ? අර තරහ අයින් වෙනවද? අර රාගය අයින් වෙනවද? නෑ. තාවකාලිකව ක්‍රමානුකූලව යටපත් වෙයි. මුල ඉතුරුයි යටපත් වෙයි. එච්චරයි. ඒ නිසා සමතෙන් සමත භාවනා ඔය සියලු සමසත්තලිස් භාවනාවක් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉදිරිපත් කළා තියෙනවා විසුද්ධි මාර්ගයේ. ඒ කිසි භාවනාවකින් සමතේ මිසක් විපස්සනා අනුපස්සනා නිවනට උපකාර වන ආකාරයට සිද්ධ වෙන්නේ නැහැ.
අවසරයි ස්වාමීන් වහන්සේ, මම සියලු දෙනාගෙන් මේ සමාව ඉල්ලනවා මේ භාවනාවට අදාළ නොවන ප්‍රශ්නයක් නිසා. ස්වාමීන් වහන්සේ, මේ උතුම් බුදු බුද්ධ ධර්මයේ ආගමක් වශයෙන් මේ අසල්වැසි රටවල් වලට මොන ආකාරයෙන්ද ව්‍යාප්තුනේ කියලා පොඩ්ඩක් විස්තර කරන්න.
ඒක දැන් මේ බුදුහාමුදුරුව බුදු වෙනකොටත් මේ යම්බුද්දීපය තුල මොනවද තිබුණේ? ආගම්. සියලු කෘතඥ පුද්ගලයෝ මේ බය මේ දුක නැති කරගන්න විශ්වාසයක් ආගමක් ඇදහිනවා ඇදහිල්ලා. දැන් අපි ඇයි ඔය ගස්වලට ගිහිල්ලා වැඳුම් පිඳුම් කළා? ඔය දෙවියන්ගෙන් වෘක්ෂ දේවතාවන්ගෙන් දෙවියන්ගෙන් ඔය බලවේග වලින් ඉල්ලන්නේ දේවාල වලට යහින්නේ ඇයි? බයක් තියෙන නිසා. ඒ බයෙන් මිදී නිදහස් වෙන. ඒ නිසා ආගම නැති කරන්න අපිට බෑ. ලෝකේ ආගම් නැති කරන්න කිසිසේත් කාටවත් බුදුවරු කෝටියක් බුදු වුණත් ආගම නැති කරන්න ඕනෙත් නැහැ, නැති කරන්නත් බෑ, නැති කරන්න හිතන්නත් එපා. ආගම තියෙනවා. ආගම ඕන. නමුත් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයම, ඒ වචනම, ඒ පදවැල්ම අර භක්තියෙන් විශ්වාසයෙන් වැඳුම් පිදුම් වැඳුම් පැතුම් කරන්නට ආගමක් බවට පරිවර්තනය කර ගැනීම නිසා මේ උතුම් නිවන් මාර්ගය වැහිලා ගිහිල්ලා මේක ඇදහිල්ලක් විශ්වාසයක් බවට පත් වුණා. නිවන වැහිලාගේ ඒකයි වරද. ආගම් තියෙන්න ඕන. ආගම් නැති කරන්න අපිට ඕනේ. ආගම තියෙන්නේ, දහමක් නෑ. දහම තියෙනවා නම් තියෙන්න පුළුවන් මේ හෙළබිමේ මිසක් ඔය තායිලන්තේ, ඉන්දියාව, බුරුමය, ඔය රටවල් වල මේ බුදුහාමුදුරුවන්ගේ වචන ටිකම අරගෙන චීන, ජපාන් රටේ, කොරියාවේ සියලු තැන්වල ආගම තියෙනවා, දහම නෑ. ඒ වචනමයි පදවැල්මයි තියෙන්නේ ආගමටත්, ඒ වචනමයි ධර්මයටත් තියෙන්නේ. දැන් ලංකාවේ බලන්නකෝ, ආගමයි ධර්මයයි ඒ වචනමනේ පාවිච්චි කරන්නේ. ඒ වචනෙම පාවිච්චි කළා අද අහිනවා, ඉල්ලනවා, යදිනවා, වඳිනවා, ප්‍රාර්ථනා කරනවා. ඔය හවසට අහන්නකෝ, ඔය නෙත් එප්පෙම් එකේ සිරසේ හරවැම් මේවා තියෙන බණක්. මොන යාතිකාවද, මොන කපුරාලද ඔය කතා කරන්නේ? ඔක්කොම අර බුදගේ අපල දුර්වේවා, සෙනතුරු අපල දුර්වේවා කිය කියා යාතිකා කරන්නේ. ඔය පහේ ඉඳන් විතර සියලු රේඩියෝවල සියලු චැනල්වල මොකද කරන්නේ? කපුරාල වගේ යදිනවා. ඔය ආගම, ඔය විශ්වාසය, ඔය භක්ති, ඔය නැති කරන්න බෑ අපිට. නැති කරන්න ඕනෙත් නෑ. එහෙම මිනිසු පිරිසක් ඉන්නවා. ඒ මිනිසු තව වේ කරගෙන ඊයාවි. ඒවත් ඒ වගේම වැඩක් තමයි. ඒවත් ඒ ගැනත් කල්පනා කරන්න ඕනේ නෑ. ඔය ඉතින් ඒව කමක් නැහැ. ඉතින් ඒක පාපයක් නෙමෙයිනේ. ඒක වැන්දයි කියලා දැන් අපි මේ දැන් අපි සමහර විටක දල්දා මාලිගාව කිට්ටුවේ ඉන්න කවුරුත් දන්නවා බුදුහාමුදුරුවන්ගේ ලන්ත ධාතුන් වහන්සේ ඉන්න බව දන්නවා. තමයි දවස ගාන යනවා ඇති වන්නේ. ඒ වුණත් නිවනක් තියෙනවද? නිවන් දකින්නවත් ඒත් නැහැ. ඒත් තමන්ගේ හිතේ තියෙන අර රාගය නිසා නම්, මෝහය නිසා නම් ඕක කරන්නේ. ඒකට භක්තියක්, බැඳීමක්, විශ්වාසයක් තියෙනවනම් ඒක නිසාත් අර හිතේ තියෙන කුණු කෙලිසු, කෙලෙස් ගතිය, රාග ගතිය, මෝහ ගතිය අයින් කරන්න බැරි නම් වැඩක් වෙන්නේ. තමන්ගේ හිත පිරිසිදු කරගන්න ඒවා උපකාර වෙන්නේ නැහැ. මේ ධර්මය, ධර්මඥානය, ධර්ම යථාභූත ඥාන දර්ශනය ලැබුණොත් ඒ අනුව පුළුවන් වෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. ප්‍රයෝග කියන තැනේදී අද ප්‍රයෝග කියන වචනය හුඟක් දුරට හැම කෙනෙක්ම දන්නවා. ඒකෙන් මොකද්ද ආනිසි විපාකක් තියෙනවා. ඉතින් ඒ වගේ එහෙමනම් සම් මේ
ප්‍රයෝග වර්ග කීපයක් තියෙනවා. සම්ප්‍රයෝග. ඒ මොකද්ද?
ඒ ගැන තමයි පැහැදිලි කරගන්න.
සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය මනසෙන් ඉවත් කරන ප්‍රයෝග සම්ප්‍රයෝග. ඒවා නිවනට උපකාර වෙනවා. ඒ වගේම තව පුද්ගලයෙක්ව අමාරුවේ දාන ප්‍රයෝග එයා අකුසල්. ඒවා නිවනට තමන්ගෙත් අනුන්ගෙත් බාධා වෙන දේ. ඒ නිසා යෝග ප්‍රයෝග සම්ප්‍රයෝග මේ වගේ තියෙනවා තව නොයෙකුත් වචන. වචන වලින්ම ඒවා කියලා තියෙනවා. නමුත් ඔයා කියනවා හැම දෙයක් ඇතුළෙම ක්‍රියාකාරීත්වයක්. මේ ක්‍රියාකාරීත්වය හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මම අවුරුදු 56ක කාලයක් තුළම මේ ජීවත් වෙන කාලයේදී හැම වෙලාවෙම මේ මං මොන හරි වැඩක් කරන අතරතුර කටයුතු දෙකක්ම තමයි දිගටම කරලා තියෙන්නේ. නිතරම එකතු කරන වැඩම තමයි කරලා තියෙන්නේ.
අයි වැඩි කරන එහෙම?
ඔව්, උදාහරණ විදියට
එකතු කරනවා, වැඩි කරනවා.
එකතු කරන වැඩි කරන වැඩ. ඉතින් දැනුත් මේ වර්තමාන මොහොතේ හිත පවත්වාගෙන යන්න කිව්වාම දැන් ඒකත් මේ
දැන්
හිත දෙකක් තියනවාද
කියලා මම හිතන්නේ. දැන් ඔය එකතු කරපු වැඩි කරපු දේවල් වලින් වෙන් කරන්න, වැරදි දේ අඩු කරන්න බෙදන්න. වැරදි දේ විතර. තේරුණාද? එකතු කරපු වැඩි කරපු දේවල් වල වැරදි දේ වෙන් කරන්න. වී කියන්නේ වෙන් කිරීම. වෙන් කරලා ඒ වැරදි දේ විතරක් තෝරාගෙන අඩු කරන්න, බෙදන්න, අයින් කරන්න, අස් කරන්න. එතකොට හරි. දැන් අර එකතු කරපු ඒවා හොඳ ඒවා තියෙනවා. දැන් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා එකතු කරපන්නේ. පුරුදු කරපන්නේ. ඒවා ඉතුරු කරගන්න. ඒවා ඉතුරු කරගෙන අර ද්වේෂය, වෛරය, ක්‍රෝධය අර අන්තබාධී අන්තගාමී විදියට මොනවා හරි වැරදි වැඩක් කළොත් එන්නේ ඒවා විතරක් තෝරලා ඒවා අඩු කරන්න, ඒවා අස් කරන්න, ඒවා බෙදන්න, අයින් කරන්න. අර හොඳ ඒවා තවදුරටත් හොඳ ඒවා තියෙනවා නම් ඒවා ආයිත් එකතු කරන්න වැඩි කරන එක ප්‍රශ්නයක් නෑ. ඒක තමන්ටත් හොඳයි, අනුන්ටත් හොඳයි. මේක තමයි ආනපාන. එතකොට වැඩි කිරීම, එකතු කිරීම, වැරදි දේවල් අයින් කරන්න, අඩු කිරීම, බෙදීම, වැරදි දේවල් වැඩි කළා අයින් කළා ඉවත් කරන්න. එතකොට හරි. ඒක තමයි ආනපාන.
ස්වාමීන් වහන්ස, මේ ඉස්සෙල්ලා මහත්මයාපු අර අහෝසි කම්ම කියන ප්‍රශ්නේ සම්බන්ධයෙන්ම මේ බුදුරජාණන් වහන්සේටත් පල දුන්නාය කියලා මේ අපි අහලා තියෙනවා සමහර කර්ම. ඒ ගැන ඒක
සත්‍ය. ඔව්, බුදුහාමුදුරන්ටත් වැය කරන්න වුණා.
ඒ කියන්නේ ඒ වගේ සුළු දෙයක් වුණා වුණත්
ඒක යම් යම් දේවල් වැය කරන්න බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා වැය කරන්න සිද්ධ වුණා කියලා. මොකක් හරි කරපු දේවල් වලින් ක්‍රය කරන්න බැරි ඒවා, අයින් කරන්න, ප්‍රහාණය කරන්න බැරි ඒවා වැය කරන්න ඉතුරු වෙනවා. මේ ඉතුරු වෙන්නේ දැන් මිනිස්සු කියන්නේ ඔය නරක දේවල් විතරයි. හොඳ දේවලුත් දැන් බුදුහාමුදුරන්ට ඇයි අනේ පිරිසුතුමා ජේතවනාරාමෙ දුන්නේ, කොසල් රජුරෝ දාන දුන්නේ, මේ සියලු දේවල්. ඊට පස්සේ අනිපාර බුදුහාමුදුරන්ට ප්‍රශස්ති ගායනා කළා. බුදුහාමුදුරන්ට අපි අදත් වඳිනවා, පුදනවා. මේ ඔක්කොම මොනවද? හොඳ දේවල්. හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා. දැන් ජීවත් වෙන්න බෑ, වැය කරන්න පොඩ්ඩක් අශේෂයක්වත් ඉතුරු නැත්නම් තව විනාඩියක් තප්පරයක්වත් ජීවත් වෙන්න බෑ. වැය කරන්න තියෙනවා නම් විතරයි, එක පුණ්‍ය පාප දෙකම ඉතුරු වෙලා තියෙනවා නම් වැය කරන්න ජීවත් වෙනවා. ඉතුරුලා නැන්නම් ජීවත් වෙන්න බෑ. අර බාහිදාර වීරියතුමාට ඉතුරු වුණේ එකම එකයි, එක මර අර තමන්ගේ ජීවිතයෙන් ණය ගෙවන්න සිද්ධ වුණා හරකෙකුට ඒ ණය ගෙවුවා එතනින් ඉවරයි.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ සංඝ බිහෙද සූත්‍රයේ මේ සංඝෝ භින්නෝ බිහෙදෝ කියලා වචන තුනක් තියෙනවා. ඒක
සංඝෝ කියන්නේ මේ සංසාර සම්බන්ධය ගහලා දාන්නට තියෙන පාර භින්න කළා වැහැව්වා. බේද කළා වැහැව්වා. මොකද වැහැව්වේ පාර? මොන පාරද? සංඝෝ සංසාර සම්බන්ධය මේ සම්බන්ධය අලුතෙන් හදාගන්නට මේ පාර විවෘත කළා බුදුහාමුදුරුවෝ. සංඝං සංඝෝ කියන ඒක භින්න කළා බේද කළා. ඒ පාර වැහැව්වා. පාර වැහැව්වේ කොහොමද? අර ධම්මෝ අධම්මෝති ආචික්කන අනාචික්කන විනය අවිනය භාෂිතය ලපිටය අලපිටය අභාෂිතය කර ඒකයි භින්න කරනවා. තව ලංකරන්න තව ලංකරන්න අනිකයට හෙන්න
උජුං කායං සතින් උපට්ඨ පෙත්වා කියන එක මොකක්ද කියන එක තේරුවන්නේ.
උජුං කායං
සතින්
උජුං කායං පණිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. අපි දැන් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා සක්කෝ ඌජුජ සූජුජ. කරණීය මෙත්ත සූත්‍රයේ මොකද්ද මුලම තියෙන්නේ? සක්කෝ ඌජුජ සූජුජ. ඒකමයි උජුං කායං පණිදාය. ඒ කියන්නේ අපේ දැන් එතන තියෙන පරිමුඛං සතින් මුඛ හයට එන දොරවල් හයට එන අරමුණ පිළිබඳව දැඩි අවධානයෙන් ඉඳලා මේ අරමුණ නිවැරදිව අපි තෝරාගෙන අර රූප වේදනා සංඥා සංකාර මේ කිලුටු වෙන දේවල් නම් ඒවා අයින් කිරීම සකෝ උජුච සූජ ඍජු වෙන්න ඕන. අපි ඒක හරියට නිවැරදිව දැනගෙන පිරිසිදු කරගන්න කටයුතු කිරීම තමයි උජුං කායං. සකෝ උජුච සූජුච සුවචෝචස උදු කියන සත්‍යෙම තමයි. සුගතියට යන පාර හදන්න ඕන, දුගතියෙන් පාර වෙනස් කරගන්න.
ගරු ස්වාමින් වහන්ස, ස්වාමීන් වහන්ස, මේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය කිරීමට පෙර ආනන්ද ස්වාමින් වහන්සේ ආරාධනා කරා නම් තව කාලයක් ජීවත් වෙනවා කියන එකේ සත්‍යතාවයක් තියෙනවද?
ඔව්, දැන් මෙහෙමයි. දැන් බැරි වෙලාවත් ආනන්ද හාමුදුරුව ආරාධනා කළේ මොකක් මේ දැන් මේකේ කතාව දැන් බුදුහාමුදුරුවන්ට කල්පයක් ජීවත් වෙන්න දුනා. මොකද්ද කල්පය? ඈ අවුරුදු 120ක් තමයි උපරිම ජීවත් වෙන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ ඒ කරගෙන තිබුණු ශක්තියින් නිසා දැන් බැරි වෙලාව දැන් බුදුහාමුදුරුවෝ ඒ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා අවසාන මොහොතේ මේ බකල් ගහන කරත්ත රෝද දෙකක් වගේ බොහොම අමාරුවෙන් මග ඉඳ ඉඳ තමයි අර කල්තොට මේ අර ගඟෙන් එගොඩ වුණාම බුදුගල දක්වා සමහරට කිලෝමීටර් එකක් දෙකක් විතර යන්න තියෙනවා. ඒ ටික ගියේ නොයෙකුත් ආකාරයට ගස් මුල ඉඳගෙන බොහොම අමාරුයි. තව අවුරුදු 40ක් ජීවත් වුණා නම් මොන දුකක්, මොන අපහසුයක්, මොන වේදනාවක්, මොන ලෙඩ රෝග තව එයිද? තව නොහැකිකම, තව දවස ගානේ වැය වෙනවා මිසක්, ගෙවිලා යනවා මිසක්. නමුත් බුදුහාමුදුරන්ට එහෙම දැන් කරගත්ත කර්මයක් හෝ පුණ්‍ය පාප මොනක්වත් තිබුණේ නැහැ. තිබුණේ නැති නිසා ඒවා අවසන් වුණාම බුදුහාමුදුරුවොත් පින්නන් පාන කවුරු ආරාධනා කළත් එහා එක හරියන්නේ නැහැ. ඒක නිසා ඒක නිකම් මේ බෞද්ධ සාහිත්‍යයේ වැරදි කතාවක්. එහෙම එකක් කාටවත් කරන්න බෑ.
ගරු ස්වාමීන් වහන්සේ, මේ නිවන කියන්නේ මේ දස සංයෝජන සම්පූර්ණ
දැන් මෙහෙමයි නෑ 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 මේ නිවන කියන්නේ සිංහල භාෂාවෙන් අපි කියපු වචනේ. නිර්වාණ කියන්නේ සිංහල භාෂාවේ හෝ මාගධි භාෂාවේ හෝ බුද්ධ වචනයක් හෝ නෙමේ, මේ වැරදි සංස්කෘත භාෂාවේ වචනයක් නිර්වාණ. එහෙම වචනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. බුදුහාමුදුරුවන්ගේ වචනේ මොකද්ද? නිබ්බාන. නිබ්බාන කියන්නේ මේක වචන දෙකක්. බාන කියන්නේ මොකද්ද? බැම්ම, ඈඳුත්. ඈඳුතු තුනකින් මිනිස්සු මේ ගමනට, මේ රියට, හරියට කරත්තෙට ගොනාව ඈඳන්නේ මොකකින්ද? නාස් ලනුවෙන් ඈඳුසු තුනකින්. කරපටියකුත් දැම්මත් තුන හරි. ඒ වගේ මේ සියලු මිනිස්සුන්ව මේ දුක් විඳ විඳ මේ රිය ගමනට ඈඳලා තියෙනවා. ඒ ඈඳුතු තුන කවුරක්වත් හදලා දුන්න පිටමිනිහෙක් නෙමේ හදලා තියෙන්නේ. අම්මා තාත්තා නෙමේ, සාම්පුරුෂයා නෙමේ, භාර්යාව නෙමේ, දරුවන් නෙමේ, හාමුදුරුවෝ නෙමේ, කවුරුවන්න විශ්වකර්මයෙක් නෙමේ. කවුද බැමිතුන හදාගන්නේ? තමන්ම හදාගත්ත බැමිතුනකින් ප්‍රියදේට ඇලීම නිසා රාග බැම්ම හැදෙනවා. අප්‍රියදේට තරහ වෛර ක්‍රෝධ කිරීම නිසා දෙවෙනි බැම්මක් ද්වේෂයෙන් ඇති වෙනවා. මේ ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මානෙන් සංසන්දනය කළ මැනීම නිසා මෝහ බැම්ම ඇති වෙනවා. එතකොට තමන්ගේ හිතේ තියෙන රාගය, ද්වේෂය, මෝහය ආනපාන සති සමාධියෙන් අර මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වැඩුවොත් මොකද වෙන්නේ? අර බැමි තුන තමන්ගේ හිතේ අලුතෙන් සකස් වීම නවත්වන අන්නෝක නිබ්බාන. ඈඳුතු තුන කපල යනවා, ගැලුල
යනවා. අපි මෙතෙක් කල් භාවිතා කරන්නේ දස සංයෝජන.
ඔය දස සංයෝජන කොහේ? ඔය දැන් අපි මේ කියපු එක සූත්‍රයකවත් දස සංයෝජන තියෙනවද? ඈ, දස සංයෝජන ඔක්කොම ගැලුල යනවා. ඔක්කොම ඔය වැරදි දේවල් අර න්‍යායාත්මකව අපි කරගහගෙන. දස සංයෝජන ඔය මහත්යට තේරුම් ගන්න බෑ. ඔය මහත්යට තේරුම් ගන්න පුළුවන් හොඳටම ඔය මහත්ය වචනයක් කතා කළොත් ඒක රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්. ඒක රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන් ආනපාන සති සමාධිය පිහිටලා ඒ වචනය තමන්ටත් හොඳ වෙන විදිහට, අනුන්ටත් හොඳ වෙන විදිහට යහපත් දේ කතා කළොත් මොකද වෙන්නේ? ඒක බැමි තුනම කපල යන දෙයක්. ඒ නිසා ඔය අනවශ්‍ය දස සංයෝජන අරවා මේවා ඕනේ නැහැ. මේ අනවශ්‍ය දේවල් උගන්නලා තියෙන වැරදි වචන නිසා තමයි ඒක දස සංයෝජන ප්‍රහාණ වෙනවා. ඒක හරි, ඒවා ප්‍රහාණ වෙනවා මිසක් මේ ඒවා ප්‍රහාණය කරන්න කටයුතු කරන්න හරියන්නේ නැහැ. ආනපාන සති සමාධිය තමයි ඒකායන මාර්ගය.
ස්වාමීන් වහන්ස, කර්ණාකල නැවත පොඩ්ඩක් විග්‍රහ කරන්න මේ සම්පස්සකාය කියන එක මොකද්ද කියන එක?
මොකද්ද
සම්පස්සකාය?
සම්පස්සකාය
එහෙමයි.
දැන් පස්ස කියන්නේ මොකෝ? ස්පර්ශය. ඇහැට ප්‍රියමනාප වූ රූපයක් ස්පර්ශ වුණා නම් ඒ ප්‍රියමනාප නිසා වේගයක්, වේදනාවක්, මත්වීමක් වෙනවා නම් මොකද වෙන්නේ එතෙන්ට? චක්කු සම්පස්ස ක්‍රියාවක්, කාය. කනට ඒ මත්වෙන වේගයක්, වේදනාවක් ඇති වෙන වචනයක් ඇහුණ නම් මොකද වෙන්නේ? තරහ යන හෝ ප්‍රියමනාපදී සෝත සම්පස්ස. අපිට නාසයට මත්වෙන සුවඳක් ස්පර්ශ වුණා නම් මොකද වෙන්නේ? ගාන සම්පස්ස. දිවට මත්වෙන රසක් ලැබුණා නම් ජිවා සම්පස්ස. කයට ඒ වගේ මත්වෙන පහසක් ලැබුණා නම් කාය පොට්ටබ්බ සම්පස්ස. මනසට රමණීය කරන පහසක් ආව නම් මනෝ සම්පස්ස. හයටම සම්පස්ස වෙනවා. සං කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ස්පර්ශ වෙන දේ. සම්පස්ස හයක් තියෙනවා. සංචේතන හයක් තියෙනවා. ජනිත වෙන වේදනා ජනිත වෙනත් හයක් තියෙනවා. ඔය ඇහැ, කන, නාසය, දිවකය හය දොරවල් වලින්මයි මේ සියලු දේ එන්නේ. වේදනා ඔට මුල්ලු හයක් තියෙනවා. හැබැයි වේදනා තුනයි තියෙන්නේ. උනා වේදනා තුන, ප්‍රිය වේදනා, සුඛ වේදනා, අප්‍රිය වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා. වේදනා තුනයි තියෙන්නේ. ප්‍රියනම් සුඛ වේදනාවක්, අප්‍රිය නම් දුක් වේදනාවක්, ප්‍රියාප්‍රිය අතර මැන්නොත් අදුක්කම සුඛ වේදනාවක්. මැන්නේ නැහැනම් එකක්වත් මනින්නේ කාගේ මිම්ම දාලද, කෝදුව දාලද? තමන්ගේ කෝදුව දාලයි මනින්නේ. මේකමයි මේ වරද. දැන් හොඳට කල්පනා කරගන්න ඕන, ඔය එකම දේ එක එක මිනිහට ප්‍රියාප්‍රිය අදුක්කම නැම්කෝ, තමන්ගේ වැරදි කෝදුව දාලා මේක මනින්න යනවා. හැම මිනිහම කරන්නේ අඥානකම නිසා, නොදැනීම නිසා. දැන් කවුරු හරි වචනයක් කිව්වත් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට රූපයක්, ශබ්දයක්, ගඳක්, සුවඳක්, රසක් පහසක් දැම්ම ගමන්ම තමන්ගේ කෝදුව දාලා මිම්ම දාලයි මනින්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ මේ තමන්ගේ කෝදුව අයින් කරලා බුදුහාමුදුරුවෝ කෝදුවක් හදලා දුන්නා. කෝදු දෙකක් හදලා දුන්නා. මොකද්ද කෝදු දෙක? පරිඤ්ඤාතම් පරිඤ්ඤය, එහෙම නැත්නම් හේතුඵල ධර්මයට බහගල්පා බැලීම, එහෙම නැත්නම් යෝ ධම්මෝ, එහෙම නැත්නම් ආතාපි සම්පජානෝ සතිමා. මේ බොහෝ තව වචන වලින් කිව්වේ ධම්ම විනේ ගාදන්ති, ධම්මයට ගාදන්ති. ඒ සියලු තැන්වල කිව්වේ බුදුහාමුදුරුවෝ හදලා දුන්න කෝදුව තමයි හේතුඵල ධර්මයට බහගල්පා බලා තමන්ට හෝ අනුන්ට හෝ හොඳක්ද නරකද වෙන්න කියන බලලා, හොඳක් නම් ඒක පාවිච්චා කිරීමත්, නරකක් නම් ඒක අත්හැරීමත් තමයි යෝ ධම්මෝ. ඊට පස්සේ මේ ක්‍රියාව, කතාව, සිටිවිල්ල කිරීම නිසා ණයක් වෙනවා නම්, අර ණය ගණ දෙනුවට පැටලෙනවා නම්, තව ණය වෙනවා නම් ඒකෙ මිදි නිදහස් වීම, ණය නොවනවා නම් ණය මිදි නිදහස් වෙනවා නම් ඒක කිරීම, ඒක තමයි යෝ විනයෝ. ඒ අනුව සෝභාසි සබ්බෝ කෙනෙක් භාවිතා කරනවා නම් ආනපාන සති සමාධිය පිහිටනවා, ණය මිදි නිදහස් වෙනවා, අර කුණු කිලුටු කෙලෙස් ගති වලින් මිදි නිදහස් වෙලා නිවන සාක්ෂාත් වෙනවා.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මස් ආහාරයට ගැනීම, මස් සහ මාළු ආහාරයට ගැනීම සහ පූජා කිරීම සුදුසුයි කියලා යම් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරනවා නම් ඒක ධර්මය විකෘති කිරීමක්
වෙනවා. ඉතින් පණ ඇති සතුන් මරණයටපත් කිරීමට කරන උදව්වක් උපකාරයක්නේ. දැන් මස් දෙන්න කියන්නේ සත්තු මරලා මරන්න එපැයි කියන්නේ, මර නැතුව මස් දෙන්න පුළුවන්. එතකොට මස් ඉල්ලනවා නම් හෝ මස් දාන්නට පූජා කරන්න කියනවා නම් ඒ හාමුදුරුවෝ, ඒ පුද්ගලයා අර සත්තු මරන මිනිහට උදව්වක්ද උපකාරයක්ද කරන්නේ? ඒක හොඳට කල්පනා. හේතුව වැරදි නම් ඵලය වැරදි.
එතකොට ස්වාමීන් වහන්සේ
තව ලංකල අහන්න.
ඒ ස්වාමීන් වහන්සේ කිව්වා
ඔය එක එක හාමුදුරුව කියපු ඒවා මෙතන කියන්න අවශ්‍ය නැහැ. හේතුඵල ධර්මයට බහගලපා බලා තමන් තේරුම් ගන්න. දැන් මම කියන දේ වුණත් මේ මං කියන්නේ මෙතන ඔය විදිහට පාවිච්චි කරන්න බලන්න, මං කියන දේ 100%ක් ගන්න කියලා. මම කියන දේ මේ හේතු, මං කියවනේ මිම්මක් බුදුහාමුදුරුව හදලා දීලා තියෙනවා කියලා. හේතුඵල ධර්මයට බහගලවා බලන්න, ණය විනයට සසඳා කැමති නම් ගන්න, නැත්නම් අයින් කරන්න. එච්චරයි. ඒ එක එක හාමුදුරුවෝ එක එක අය ඒ අයට ලාභයටත් වාසියටත් දැන වැරදි කරනවා. අපි ඒව කරගහ ගන්න ඕනේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සම්පස්ස සංඥා, දැන් රූප සංඥා, රූප සම්පස්ස, ඒකේ වෙනසක්?
සංඥා කියන එක සබ්බචිත්ත සාධාරණයි. සංඥා කියන්නේ දැන හැඳින ගැනීම. හැබැයි සංචේතනා පැවැත්වන්න බෑ සංඥාවක් නැතුව. දැන් ඇහෙන් රූපයක් බලන්නේ නැතුව ඒ රූපය පිළිබඳව තියෙන ආස්වාදනය පිනවීම කරන්න පුළුවන්ද? බෑ. ඒ නිසා සංඥා කියන එක බුදුහාමුදුරන්ටත් තියෙනවා, අරහතුන් වහන්සේටත් තියෙනවා. ඇහැ තියෙනවා නම් චක්කු සංඥා තියෙනවා, කන තියෙනවා නම් සෝත සංඥා තියෙනවා. ඒ සංඥාව දිගේ ඊට පස්සේ රවුම් ගැහුවොත් වැරදි විදිහට ඒවා සංකාර එනිසා සංචේතනා පවත්වන එනිසා සං උදේ වෙනවා සමුදේ බිහි වෙනවා ඒ අනුව සංකිලිට්ටේන වෙනවා ඒ අනුව සංසාරයි කියලා ගන්නවා ඒ අනුව සම්බන්ධයක් ඇති වෙලා සංදි වෙලා සංසාර ගමනට බද්ධ වෙනවා බන්ධ වෙනවා බැඳිනවා යනවා සම්පස්ස කියන්නේ සංස්පර්ශ මේක සම්පස්ස චක් සම්පස්ස කියන එක වෙනම ගන්න බෑ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ස්පර්ශ මේ සම්පස්ස කියන එක නරක පැත්තටම තමයි තියෙන්නේ පස්ස කියන එක හොඳටත් තියෙනවා පස්ස කියන එක හොඳටත් තියෙනවා කුසල මූල පටිච්ච සමුප්පාදේ පස්ස තියෙනවා හොඳටත් දැන් මම මේ කියන ධර්මය පස්ස තියෙනවා සෝත කණෙන් ස්පර්ශ කරන්න ඕන ඒ අනුව හොඳ පැත්තකටත් යොමු කරගන්න පුළුවන් බැරිලාවත් කවුරු හරි නරක වචනයක් කිව්වොත් ඒක සම්පස්ස හොඳ වචනයක් කිව්වොත් ඒක නිවෙන මිදෙන නිදහස් වෙන වචනයක් නම් ඒක පස්ස ඇවිලෙන රත් වෙන මත් වෙන ගිනි ගන්න වචනයක් නම් ඒක සම්පස්ස ඒ පස්ස බය දුරු කරන දේ පස්ස කියන්නේ ප්‍රහාණය පස්ස කියන්නේ ප්‍රහාණය බය නැති කරන බය ඉවත් කරන බය අස් කරන පස්සම් බය
ගරු ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්ස මේ අපි හැමතිස්සෙම ඉතින් දන් දෙනවනේ ඒ දන් දුන්නේ දැනගෙන නෙවෙයි දැන් දෙන දානේ දැනගෙන දෙන්නේ ඊට පස්සේ මේ
ඒ කියන්නේ දැනගෙන දෙනවා කියන්නේ මොකක්ද දැනගෙන
නෑ ඉතින් දැන් ඉස්සර දුන්නට
නෑ 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 කියන්න ඕන මොන මොකක්ද දැනගෙනද දෙන්නේද
දැන් දැනගෙන දෙන්නේ ඒ
නෑ මෙහෙමයි දැනගන්න ඕනදී රාගයෙන් තොර වූ පිරිසිදු සිතකින් ද්වේෂයෙන් තොර වූ පිරිසිදු සිතකින් මෝහයෙන් තොර වූ පිරිසිදු සිතකින් ඒ දෙන දාණය චාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන අර්ථය දැනගෙන දෙනවා නම් ඒක හරි. ඒක එහෙමනම් නියම දානයක් වෙනවා. දැන් බැරි වෙලාවත් රාගයෙන් දාණය දෙනවනම් මෝහයෙන් දාණය දෙනවනම් එහෙමත් තියෙනවා. ද්වේෂයෙන් උද්දාන දෙන එහෙම තියෙනවා. දැන් වහල් දාලා දෙනකොට දෙන්නේ මොකද්ද? එහෙමත් දෙනවා. දැන් අර දැන් තරහකාරයන්ට දෙන්නේ ඕක අරගෙන කොහොම හරි හැමක් දෙන්නේ මොකද? ඒ දානේ ද්වේෂේ. ඉතින් ඒ වගේ දෙන දානෙකුත් තියෙනවා. නමුත් අර තුන් සිත පහදාගෙන දෙනවයි කියන්නේ මොකද? රාගයෙන් තොර වූ සිතක්, ද්වේෂයෙන් තොර වූ සිතක්, මෝහයෙන් තොර වූ සිතක් ඇතුව දෙනවා නම් දානේ අන්න දැන දෙන දානය එහෙම නැත්නම් නොදැන දෙන
ස්වාමීන් වහන්ස ගරු ස්වාමීන් වහන්ස අර ඉස්සල්ලා අහසපු ප්‍රශ්නය සම්බන්ධව
මොකද්ද මට මතක නැහැ දැන්
නෑ මම ඒක කිය සඳහන් කරන්න සෑන්න අර සම්පස්සයි පස්සම් බයයි ඒ කියන්නේ එතකොට පස්ස කියන එකේ එතන තේරුම් දෙකක් එනවා සම්පස්ස එතන ස්පර්ශය
අරක මෙහෙමයි දැන් ඔතන ඔය පයන්න අකුර අර අකුරු දෙකක්
එහෙමයි
ස්පර්ශයට පස්සක් තියෙනවා ප්‍රහාණයට පස්සක් තියෙනවා ස්පර්ශය කියන්නේ පස්ස ඒක මේ ස්පර්ශය
එහෙමයි
ඒ වගේම ප්‍රහාණයට පස්ස කියලත් මාගදී බලයි හැබැයි අකුරු
දෙක වෙනස්
දෙක ඒ වගේම මේ සංඝ කියන එකත් වචන දෙකක් නිකං ගයන්න ලිව්වොත් ගෑවීම ගණ්ඨාර ගයන්න කිව්වොත් ගහ බිඳලා කඩලා අයින් කිරීම දැන් ගණ්ඨාර ගයන්න ලිව්වොත් වෙන්නේ මොකද සංඝෝ එතන ගහලා බින්දලා කඩලා අයින් කිරීම සංඝ නිකං ගයන්න ලිව්වොත් ඒක සංඝනිකා දෝෂය ගෑවීමේ දෝෂයක් නිකං ගයන්න ඒක නිසා මේක මේ අර ශබ්ද සංඥාවල මේ දෙක පැහැදිලිව තියෙනවා පස්ස සම්පස්ස පස්සම්බයං කියන එක ඒකත් ඒ ආකාරයට වචන දෙකක්. ඒ වගේම ඔය දැන් අත්ත කියන එකෙත් වචන දෙකක් තියෙනවා. දැන් අත්තපටිසම්විදේ ඥානං කියලා එකක් තියෙනවා. ඒ වගේම අර නිච්ච සුඛාත්ත ඒත් වචන දෙකක්. ඒකෙත් අර අකුරු වෙනස්. ඒ නිසා මේ මාගදී භාෂාවේ බොහොම පරිස්සමෙන් මේ වචන හරියට තේරුම් අරගන්න ඕනේ. හැමතැනටම මේ එකම ශබ්දේ මේ විදිහට එකට යොදන්න බෑ. දැන් අත්තනානත්තේ පටිසම්විදා ඥානං කියන එක අර අනිච්ච දුක්ඛානත්ත කියන එකේ අත්ත කියන එකයි දෙකක්. ඔයගෙට හුඟ වචන තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, කාම සුඛල්ලිකාන යෝගේ සහ අත්තකිල මතාන යෝගේ පිළිබඳ විස්තරයක්.
දැන් ඇහැකන පින අහකන ආය කියන රජස් හය අන්තවාදී ලෙස අන්තගාමී පිනව ලෙස පිනවනවා. දිගින් දිගටම පිනවන්න ඕන. දැන් මේ පිනවීම හැම මොහොතකම දිගින් දිගට දිගින් දිගටම වෙනවා. ඒක අනුයෝගයක්. අලුතෙන් නැවත නැවත පිනවනවා නම් ඒක කාම සුකල්ලික අනුයෝග අන්ත එකාන්තය. එහෙම නැත්නම් මේ ශරීර කූඩුව මේ කය දවා තවා කයට දුක් දීලා මේ තමන්ගේ මේ කය දුක් දීලා තවලා කටයුතු කරනවා නම් ඒක අත්ත කිල මත එකත් අනුයෝගයක්. දිගින් දිගටම කන්න නොදී බොන්න නොදී නාවන් නැතුව පිරිසිදු කරන්න නැතුව අර දුක් දීලා දිගටම අන්තවාදී ලෙස කටයුතු කරනවා නම් ඒක අත්ත කිල මතා එක අනුයෝගයක්. අනු කියන වචන තියෙනවා දෙකේම. අනු නැත්නම් ඒක නැවැත්වූ ගමන් අනු ඉවරයි. අනු පස්ස නැහැ ඊපස්සේ. එනිසා මේ අනු කියන වචනේ නිවැරදිවම බුද්ධ දේශනාවේ හැම තැනකදීම තේරුම් ගත යුතුයි. එහෙම නැත්නම් අනුපස්සනා කරන්න බෑ. එහෙම නැත්නම් අනුස්සති කරන්න බෑ. එහෙම නැත්නම් අනුපූරකව අනුපුබ්බංගම අනුසේති න අනුසේති කරන්න බෑ. එහෙම නැත්නම් අනුසේ තේරුම් ගන්නත් බෑ. මාගදී භාෂාවේ අනු කියන්නේ මේ අද සිංහල භාෂාවේ අනු කියන අර්ථය නෙමෙයි. සිංහල භාෂාවෙන් අනු කිව්වොත් අංශු කොටස් උපකොටස් කියන එක සිංහල භාෂාවේ. නමුත් මගධි භාෂාවේ අනු කියන්නේ අලුත් කියන එක දිගටම අලුතෙන් අලුතෙන් දිගටම නොනවත්වා කරගෙන යනවට කියනවා අලුතෙන් කරන දෙයක් අනු. දැන් එදා ඔය සිංහල යොත් මේ අනු කියන වචනේ පාවිච්චි කළ තියෙනවා. අනු රාජපුරය. රාජපුරයක් අලුතෙන් නිර්මාණය කළා. ඒක අනු රාජපුරය. අනුභව අනුකම්පා ඔතින් අනුරාගය. ඒ සියලු දේ අලුතෙන් වර්තමාන මොහොත තුළ ඇතිවන දේවල්. ඒක නවත්තන්න පුළුවන් නම් අනුපස්සන අනුස්සති. එනිසා සතර අනුපස්සන හොඳට තේරුම් ගන්න ඕන. වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන වැරදි දේවල් ඉවත් කළා. ඒ වෙනුවට හරි දේ ඇතුළත් කිරීම මොකද්ද? සතර අනුපස්සන. අනුස්සති වලක් තියෙනේමයි මෙත්තානුස්සති තරහ අයින් කරන එක, අසුභානුස්සති සුන්දර බව අයින් කරන එක, මරණානුස්සති නිත්‍ය සුඛ අයින් කරන එක, බුද්ධානුස්සති බව උදුරා දමන අනුස්සති හතර. මේ බුද්ධ වාසිතේ වචන හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔය වචන වල අර්ථ ධර්ම නිරුක්ති නිවැරදිව තේරුම් ගත නැත්නම් මේ මග පිරිසිදුව පැහැදිලිව තේරුම් ගන්න අමාරුයි. ඒකයි ප්‍රශ්නේ. එනිසා කවුරුත් තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුව තේරුම් දේශනා කරපු ධර්මය යම් ආකාරයක තමන් තමා තුළින් දැකීම තමා ඔය අර්ථ ධර්ම නිවැරදිව තේරුම් අරගෙන. ඒ අනුව භාවිතයට ගැනීම තමා මගඵල ලැබීම ආනපාන සති සමාධිය පිහිටා කටයුතු කිරීම.
ස්වාමීන් වහන්ස දැන් අපි මහාන වුණාට පස්සේ අපිට අත්‍යවශ්‍ය දෙයක් ඕන වුණොත් ඒක අපිට ලබා ගන්නෙ කොහොමද?
ඒ කියන්නේ දැන්
දැන් අපිට පූජා කරනකොට
ඔව්
අත්‍යවශ්‍යම දේවල් නෙමෙයිනේ ලැබෙන්නේ අපිට යම් දෙයක් අත්‍යවශ්‍ය වුණොත්.
දැන් මෙහෙමයි. දැන් ජීවත් වෙන්න අවශ්‍ය දේවල් තමයි පිරිකර සිව්පසය කියන්නේ. දැන් ගිහියෙක් හැටියට වඩා පැවිද්දෙක් හැටියට අප්පිච්චසයන් අල්පේච්ඡතාවය. ඒ වගේම ලද දෙයින් සතුටු වීම සල්ල උකබුත්ති කියන්නේ. ඒ කියන්නේ අර දිවි පැවැත්ම ලද දෙයින් සෑහීමටපත් වීම. ඒ නිසා පැවිද්දෙක් හැටියට අපි ඒ ලද දේ ඒ අවශ්‍යතාවය පූර්ණය කරගන්නට අපි හැකියාවක් තියෙන්න ඕන දැනුමක් තියෙන්න ඕන. ඒ නිසා දැන් අපිට චීවර ඔය සිවුරු ලැබෙන්න පුළුවන්. පිණ්ඩපාතය ලැබෙන්න පුළුවන්. ඒ වගේම හිතට වහලක් ලැබෙන්න පුළුවන්. අත්‍යවශ්‍ය වුණාට සමහර විටක අපි බලාපොරොත්තු වෙන විදිහේ ඇඳුමක් නොලැබුණා වෙන්න පුළුවන්. කෑමක් නොලැබුණා වෙන්න පුළුවන්. ඉන්න තැනක් නොලැබුණා වෙන්න පුළුවන්. බේත්හෙත් නොලැබුණා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි බලන්න ඕන බුදුහාමුදුරුව මේකට අර අප්පිච්චසයන්දමෝ අල්පේච්ඡතාවය ඒ වගේම සැහැල්ලු දිවි පැවැත්ම ඒ වගේම පරිවර්ජනා පහතබ්බා මේවා කරනකොට ලද්ද දෙයින් සතුරු වෙනකොට සියල්ල සිදු වුණේ හොඳටයි කියලා හිතෙනකොට ඒ වගේම ඔය ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කරනකොට ඒ අදිෂ්ඨානයක් ඇති වෙනකොට ඒ තමන්ගේ අවශ්‍යතාවය පූර්ණ කරගන්න ධර්මතාවයෙන්ම ඒ සියල්ල තමන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදිහට ලැබෙනවා. අර මේක අර පිළිකරක් දුන්න පුද්ගලයාට ඕක නෙමෙයි දෙන්න තිබුණේ මේකයි දෙන්න තිබුණේ කියලා ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් තියෙනවා නම් රාගය ද්වේෂය මෝහය තුනම තියෙනවා. ඒක නිසා ඒක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමන්ගේ හිතේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා තියෙනවා නම් ලද්ද දෙයින් සතුටු වුණා නම් ඒකත් හොඳටයි වුණේ කියලා තියෙනවා නම් ඒක අර සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. පැවිද්දෙක් වුණාම පැවිදි වුණාම මේ බහුභාණ්ඩික වීම බහු අවශ්‍යතාව වීමක් අවශ්‍ය නැහැ. එකම වැඩේ මේ තමන්ගේ කය පවත් ගන්න ඕන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඒකට අවශ්‍ය අවම දේ විතරක් පාවිච්චි කරන්න ඕන භාවිතා කරන්න ඕන බහුභාණ්ඩික නොවිය යුතුයි. ඒකයි තේරුම් ගන්න ඕන. ඒ අනුව ලද්ද දෙයින් සතුට වෙන්න පුරුදු වුණාම ඔය සියල්ලෙන් මේ ඔය සියල්ල මොන ඔය අත්‍යවශ්‍ය දෙයක් කියලා ඔය හිතපු දේ ඔය කියපු දේ පැවිද්දෙක් හැටියට ඔය හිතපු දේ කිසිසේත්ම තමන්ට අවශ්‍ය දෙයක් නොවෙන්න පුළුවන්. ඒක අර ගිහියෙක් හැටියට හිතලා තමයි ඔය කතාව කිව්වේ. ඒක නිසා මේක වැරදි දෙයක්. ලද්ද දෙයින් සතුට වෙන්න වුණාට පස්සේ ඔය සියල්ලෙන් සතුටු වෙන්න පුළුවන් සෑහීමකටපත් වෙන්න පුළුවන්. ගිහියෙක්ගේ අර දැක්ම ආකල්පය දැක්ම දෘෂ්ටිය තාම වෙනස් කරගෙන නැති හින්දායි ඔය ප්‍රශ්නේ ඔය කතාව කිව්වේ කියන එකත් මට පැහැදිලි.
අවසරයි ස්වාමීන් වහන්ස. අඟුලිමාල හාමුදුරන් අඟුලිමාල දරුණු මිනිමරෙක් වශයෙන් පාප කර්ම කරගත්තා.
ඇහෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ.
අඟුලිමාල මිනිමරුවෙක් වුණානේ.
ඔව්.
එතකොට ඒ කරපු විපාක තමන් පසුපස ආවා.
එතකොට ආනන්තාරිය පාප කර්මයක් වශයෙන් සංඝ ભેදේ පෙන්ලා දෙනවනේ.
එතකොට නෑ නෑ මොකද්ද මොකද්ද?
සංඝ ભેදේ ගැන මං
අහන්නේ. අඟුලිමාලට ආනන්තාරිය පාප කර්මයක් උනේ නෑ.
නෑ සන්නස එතන අර කර්ම විපාකේ ආවනේ අඟුලිමාල හාමුදුරන් වහන්සේට.
ඔව්.
එතකොට දැන් ආනන්තාරිය පාප කර්මයක් වශයෙන් සංඝ ભેදේ පෙන්ලා දෙනවා. යම් කෙනෙක් සංඝ ભેදේ කරගත්ත අපි හිතමු අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා කියවනම් සංඝ ભેදයක් වෙනවනේ. එතකොට ඒ වගේ දෙයක් කරපු කෙනෙක් බුදහම අහලා ඊට පස්සේ තේරුම් අරගෙන පාමොක් දෙසලා ඊට පස්සේ මාර්ගය යනවා. එතකොට එයාට විපාක වශයෙන්
යම්නම් විපාක එයාට ලැබෙන්න පුළුවන්.
මොන විදිහ විපාකද?
ඒක ඉතින් කායික මානසිකව යම්නම් නිවන මේ මගපල ප්‍රමාද වෙන සහ මේ ජීවිත කාලය තුල අර පටිසන් දෙන විපාක අඟුලිමාලටත් උනේ ඒ වගේ ඒවා. ඒ වගේ දේවල් යම්ම දැන් මුගලන් හාමුදුරන්ට උනේ මොකද? අනන්තරේ පාප කර්මිකින් ගහලා කුඩු කොල්ලා අවසානේ නැති කළා. හොරු කීපාරම්මාව ගහන්න. ඒක මොකද්ද? අනන්තරේ පාප කර්මික දැන් කෙල්ලවරක් ඉතුරු වෙලා. ඒ වගේ යම් ආකාරයක ඒ අනන්තරේ පාප කර්මයෙන් අපි පාමුක් දෙසලා මේකෙන් බේරුණත් ඒකේ කොටසක් විතරයි ඉවර වෙන්නේ. වැය කරන්න කොටසක් ඉතුරු වෙනවා. ඒ වැය කරන්න කොටස ජීවිත කාලයේ කොයි වෙලාවෙ හරි නිවන් දැකලා පිරිනව අර සෞපදිශේෂ නිබ්බාණයෙන් පිරිනවන් පානකම් කවද හරි ඉති ඉස්සෙල්ලා මේක පටිසන් දීලා වැය කරන්න සිද්ධ වෙනවා අරහත් වුණා. දැන් අර චක්කුපාල හාමුදුරුවන්ට අරහත් වුණත් ඇස් පේන්නේ නැතු ගිය ඇහැ අන්ධ කළා. ඒ වගේ දේවල් ඔය තියෙන බෞද්ධ ඉතිහාසයේ ඕනතර නම්තරහත් වුණා.
තුල්ල සෝදාපන්න කියලා දහම වචනයක් තියෙනවද?
එහෙම වචනයක් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකේ නැහැ. ඒවා මේ අටුවාකාරයන්ගේ වැඩ. මොකද චුල්ල සෝදාපන්න මහ සෝදාපන්න දෙකක් නැහැ කොහෙවත්. ඔය අටුවාකාරයෝ ඔය මොකට ලිව්වද කියන්න ගන්න. ඔය පස්සේ ලියපු අටුවාකාරයෝ තමයි චුල්ල සෝදාපන්න මහා සෝතාපන්න දෙකක් කරලා තියෙන්නේ. ඒ වගේම මේ අටුවාකාරයෝ මේ බුද්ධ දේශනාව ඒ මිනිසුන්ට තේරුම් ගන්න බැරි වුණාම ඒ මිනිස්සු ඊට පස්සේ මේ වගේ චුල්ල සෝතාපන්න දැම්. ඒ වගේම මේ සද්දා කියන වචනේ සද්දස්ස කුල පුත්තස්ස මේ සද්දෝ හෝති කියන එක තේරුම් ගන්න බැරි වුණාම මේ අටුවාකාරයෝ අකරවති සද්දාවයි අමූලික සද්දාවයි කියලා දෙහිකට බෙදලා තියෙනවා. බුද්ධ දේශනාවේ කොහෙවත් ඕම එකක් නැහැ මේ අටුවාවේ තියෙන වැරදි දෙකක්. මොකද මේ භක්තියයි ශ්‍රද්ධාවයි කියන දෙක පොඩ්ඩක් පැටලුම් ගියා මේ ආගමක් ආවට පස්සේ. ඒගමන මේක ටිකක් අර මේ මේ මේවා කරන්න මේ අටුවාකාරයෝ මේ සද්දස්ස කුල පුත්තස්ස සද්දෝ හෝති සද්ධර්මයේ සද් කියන වචනේ සද්දා කියන වචනේ දෙකකට බෙදුවා අකරවති ශ්‍රද්ධාවයි අමූලක ශ්‍රද්ධා කියලා. ඒ අටුවාකාරයන්ගේ වැරදි විග්‍රහයන් මිසක් බුද්ධ දේශනාවේ තියෙන බුද්ධ ධර්මයේ තියෙන කොතනකවත් මොහොම බෙදකට බෙදිලක් නැහැ. සද්දා ඉන්ද්‍රිය හෝ සද්දා බල හෝ සද් කියන වචනේ. මේ වගේ තව හුඟක් වචන පස්ති කාලේක අටුවාකාරයෝ තමන්ට තේරෙන්නේ නැතු වුණාම අර මේ මේ වගේ දේවල් මිනිසුන්ට කියන්න පොත්වල ලිව්වා මේ වගේ වැරදි වචන දාලා නොයෙකුත් ආකාරයෝ.
ගරු ස්වාමීන් වහන්ස අපිට පිරිකර පූජා කිරීමේදී ඒ අවශ්‍ය දේවල් සොයා බලා
එහෙම කරනවා නම් ඒක වඩා හොඳයි. නමුත් කවුරු හරි දැන් ඉල්ලලා ලබා ගන්නවා නම් ඒක අදින්නා දානයක්. නමුත් දැන් තමන් කැමැත්තෙන්ම තමන්ම ගිහිල්ලා අහනවා නම් එහෙම නැත්නම් දකිනවා නම් බලනවා නම් එහෙම නැත්නම් ඒ කැපකරුවෙක්ගෙන් හරි වෙන ස්වාමීන් වහන්ස කෙනෙක්ගෙන් හරි අහන්න පුළුවන් මොනාද ඒ අවශ්‍යතාවන් කියලා. නමුත් ඒ පුද්ගලයාගේ මේ හාමුදුරන්ගේ මේ මෙහෙණින් ආංශකෙන් ඇහුවොත් ඒක කියන එකක් නෑ. සමහර විට එම් කිව්වොත් ඒක ඉල්ලා ලබා ගැනීමක් වෙනවා. එහෙම ඉල්ලා ලබා ගන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. කාගෙන්ද? දැන් සිල්මෑණි කෙනෙක් නම් තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් තමන්ගේ අර ගිහි කාලේ සාම්පුරුෂයාගෙන් වගේ එක්ක දරුවෙකුගෙන් ඒ වගේ ඉල්ලා ලබා ගන්න දැනුම් දෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එකෝ තමන්ටම පෙන්ෂන් පඩියක් තියෙනවා නම් ඒ පෙන්ෂන් පඩියෙන් තමන් මුදල් වැය කරලා ඒක ලබා ගැනීමත් ඒකත් අදින් ආදානයට අයිති වෙන්නේ නැහැ. කැපකරුදායක කියන එක ඇත්ත වශයෙන්ම කැපකරුදායක කියන එක මේ පස්සේ කාලෙක හදාගත්ත එකක්. අර කැපකරුවෙක් විය යුත්තේ ණය නොවන ආකාරයට. මේක බලන්න ඕන ණය වෙනවද කියලා. දැන් කැපකරුවෙකුටත් බැරි දෙයක් අපි ඉල්ලුවා. කැපකරුවෙක් ඉන්නවා, ඒකින්ද කැපකරුවට අපි කියනවා මෙන්න මේක ගෙනත් දෙන්න කියලා. කැපකරුවට කරන්න බෑ, එයා සමාජයට නොකා නොබී හරි එයාගේ වෙන එකට තියෙන වැඩේ කරගත් සල්ලි වියදම් කළගෙන ආවොත් ණය වෙනවා. ඒ නිසා අර ණය විනයට බහගලපා බලන්න. ඒ නිසා කැපකරුවෙක් කියලා එහෙම ඉල්ලන්න බෑ. නමුත් අර තමන්ගෙම කවගෙන් හරි නම් ඒ වගේ ඉල්ලන්න ලබා ගන්න පුළුවන්. එයා ගාව සල්ලි තියෙනවා නම් එයාට ඒක කරන්න පුළුවන් නම් එතෙන්දි ණය වෙන්නේ නැහැ.
ගරු ස්වාමීන්
වහන්සේ, මේ හැමදේම යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ තේරුම් අරගෙන කරන්න ඕනේ.
ගරු ස්වාමීන් වහන්සේ, අපට දැන් මේ සාංගීත දානයක් දෙන්න ස්වාමීන් වහන්සේලා උපසම්පදා ස්වාමීන් වහන්සේලා හත් නමක් ඕන කියලා
ඒ සම්මතේ.
ආයේ මේ සාංගීතය කියන එක
දැන් සංඝ වික්ඛු සංඝස්ස දේම දක්ඛින විභංග සූත්‍රයේ දානි දාන ආනිසංස සූත්‍රයේ තව සූත්‍ර ගණනාවකම තියෙනවා කොහොමද සංඝ දානය මොකද්ද වික්ඛු දානය බුදුහාමුදුරුවම කියලා. මගඵල නොලැබූ කෙනෙක් ඉන්නවා නම් එතන ඒ අපි හිතමුකෝ හාමුදුරුව 19ක් ගෙනාවා කියලා 19ම උපසම්පදා වෙලා හරිද? හැබැයි එක්කෙනෙක්ව සෝතාපට්ටි ඵලයට පත් වෙලා නැහැ. කිසිසේත්ම ඒක භික්ඛු දානයක් මිසක් භික්ඛුන් 10කට මිසක් සංඝ දානයක් උනේ නැහැ. සාංගික දානයක් වෙන්නේ නැහැ. ඒක දැනගෙන තමයි අර අරහතුන් වහන්සේ කෙනෙක්ගේ ධාතුන් වහන්සේ කෙනෙකුත් ගෙනල්ලා ඉස්සරහෙන් තියලා ධාතු කරනවා. මොකද කරන්නේ? පොඩි රැවටිල්ලක් කරනවා. හැබැයි ඕකේ තියෙන්නේ අරහතුන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා. එහෙම හැම පන්සල්ලේම තියෙන්නත් බෑ. එහෙම තිබුණත් ඒක සාංගික දානයක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවම කියලා තියෙනවා දක්ඛින විභංග සූත්‍රයේ මේ සංඝ කියන්නේ මගඵල ලැබූ අය. අවම වශයෙන් සෝතාපට්ටි ඵලයට අපත් වුණා නම් එක්කෙනෙක්ක් දැන් අපි දන්නේ නැහැ. ඔය මහත්තුරුන්ට කීයටවත් කියන්න බෑ. අපි හිතමුකෝ අපි හාමුදුරු දානමක් ගෙනාවා කියලා. තාන්ට වැඩමක් නෑ. සමහරට එක්කෙනෙක් සෝතාපට්ටි ඵලයට ජාති සෝතාපන්න හරි වෙලන්න පුළුවන්. එහෙමනම් ඒක භික්ඛු සංඝස්ස දෙයම සාංගික දානයක් වෙනවා. ඒක නිසා මේක හරියට තමන් මේ හිත නරක කරගන්න එපා. මේ හාමුදුරු දානමම භික්ඛුන් සංඝ එකක් එක්කෙනෙක් නැහැ කියලා. ඉතින් ඒකෙන් ඉඳලා තමන්ගේ 305 දාගෙන ඒ දාන දෙන්න. ඊට පස්සේ ඒගොල්ලන්ටයි ඒක නරක වෙන්නේ. ඒගොල්ලෝ සාංගික කළොත් වික්කු සංඝස්ස දෙයම කියන ගාථාව කියලා සාංගික කළොත් සංඝයා නැති තැන ඒක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වෙනවා. ගැටලුවා
ස්වාමීන් වහන්සේ මේ අසාරයි. මේ දැන් අපි සාංගික දානෙට දැන් පූජා බඩු ඔක්කොම අපි ගිහිල්ලා තියෙනවනේ දානේ වෑංජන් ඔක්කොම ඒ එක්කම එතන සාංගීත කරනවා. එතකොට ඒව පස්සේ
ඒකත් වැරදි. පස්සේ
ඒක විසිකනවා. එතකොට
ඒවත් වැරදි. සාංගික කරන්න පුළුවන් වෙන්නේ පිණ්ඩපාතයේ පමණයි. පිණ්ඩපාත කියන්නේ පාත්‍රයට බෙදූ එක්ක හාමුදුරන්ට ඒ මොහොතේ පිළිගැන්වූ දේ විතරයි, පූජා කළ දේ විතරයි සාංගික වෙන්නේ. මේසෙ උඩ තියෙන දේ බෙදුව දේ සාංගික වෙන්නේ නැහැ. ඒක වැරදි. ඒක කිසිසේත්ම සාංගික වෙන්නේ නැහැ. පාත්‍රයට බෙදූ පිණ්ඩපාතය පමණක් සාංගික වෙනවා.
එතකොට අපි දැන් එතන තියෙන ඒවා ඔක්කොම අපි දැන් විසිකරන
ඒක මේ සම්මතයක් නේ හාමුදුරුවෝ. දැන් ওই බෙදලා ඔක්කොම වෙන් කළා. ඊට පස්සේ ඒ ටික ටිකක් ඒක වළඳලා ඉතුරු ටික පන්සලට අරන් යනවා අනික් අයට දෙන්න. ඒ වගේ එකක් මේ වෙන්නේ. ඒක සාංගික නැහැ.
අපට අවඩක් සිද්ධ වෙන්නේ නැහැ
ඒකේ. නෑ අපිට අවඩක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් හාමුදුරුවමයි ওই නීති දාලා තියෙන්නේ එක්කෝ අර ඇපකාරයෙක් ඉන්නවනේ පන්සලේ. ඒ මිනිස්සු තමයි දැන් ඒ මිනිස්සුන්ටත් කොහොම හරි කොටසක් ගන්න එපා මේකේ. ඒකින්ද කියනවා දැන් ඔක්කොම හාමුදුරන්ට බෙදලා වෙන් කරන්න. ඒකෙන් කොටසක් තමයි සාංගික වෙන්නේ. ඉතුරු ටික පන්සලට එවන්න. ඒ මිනිස්සුන්ට ඊගාව ටිකක් ලැබෙනවා. ඒක මේ පස්සේ කාලෙක හදාගත්ත ක්‍රමයක්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ධම්මානුධම්ම පටිපදා වෙන කරුණු අතරින් සච්චින් කරෝති සච්චි ක්‍රියා කියන එක පැහැදිලි කරලා දෙන්න කියලා.
සච්චින් කරෝති සච්චි ක්‍රියා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය සාක්ෂාත් කර ගැනීම. චතු අරිය සත්‍ය මේ අර දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නිරෝධ සත්‍ය සාක්ෂාත් කර ගැනීම තමයි සච්චි කරියාය සච්චින් කරෝති කියන්නේ. චතු අරිය සත්‍ය සාක්ෂාත් කර ගැනීම. තව එක ප්‍රශ්නයයි නම්
අවසරයි ස්වාමීන් වහන්ස, මට ගෙදර දාන දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි සමහරලාට අපි පිරිකර පූජා කරනකොට පන්සලේ ස්වාමින් වහන්සේම කියනවා පොඩි පිරිකරක් එක්ක ඇතුළට සල්ලි දාලා දෙන්න කියලා.
ඉතින් ඒකේ සම්පූර්ණයෙන්ම වැරදි වැඩ. ඉල්ල ලබා ගන්න ඒවා. තේරුණාද? ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මුදල් නම් ඉල්ලලා ලබා ගන්නම හොඳ නැහැ. ඒක වැරදි. යම් ස්වාමින් වහන්සේ කෙනෙක් දැන් ওই පිටරට ඉන්න හාමුදුරුවරු සියලු පිටරට ඉන්න හාමුදුරුවරු බිස්නස් එකක් කරන්නේ එහෙම නැතුව නිවන් දකින්න පිටරට ගිහිල්ලත් නැහැ, ධර්මයේ දේශනා කරන්න දන්නේ නැතුව පිටරට ගිහිල්ලත් නැහැ. පිටරට ඉන්න ලංකාවෙන් ගිය ලංකාවෙන් පිටරටට ගිය මිනිස්සුන්ගෙන් සල්ලි ගියක් හරි එකතු කරගන්න කරපු බිස් කරන කරපු කරගෙන යන වැරදි බිස්නස් එකක් ඔය පිටරටවල් වලට ගිහිල්ලා හාමුදුරුවෝ ඔයගේ දේවල් කරන එක ලංකාවේ කරන්න බැරි දේ ඉල්ලන්න බැරි දේ පිටරට ගිහිල්ලා ඉල්ලන එක. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් හරියට පිටරටවල් වල මේ ලංකාවේ මහාන වෙලා අර යම් ලාභ පරියන්ත විදිහට මේ පිටරටට ගිහිල්ලා මේ වගේ සල්ලි හොයලා හම්බ කරලා අර පිටරටවල් වලදී මේ ලංකාවේදී කරන්න බැරි දේවල් කරන්න තමයි ඔයගේ යන්නේ.
අපෙන් එහෙම ඉල්ලුවොත් අපි ප්‍රතික්ෂේප කරන්නත් බැරි තත්ත්වයක්. ඔව්
ප්‍රතික්ෂේප කරන්න බෑ, ඒක ඇත්ත. ඉතින් නමුත් මොකද හරි ඉල්ලන මිනිහට දෙන්න වෙනවා. හැබැයි ඒක පාපයක් වෙනවා, අදින්නා දානයක් වෙනවා.
ඒක අපිටත් පාපයක් වෙනවා ස්වාමීන් වහන්සේ.
නෑ ඉතින් මෙහෙමයි වැඩේ. ඉතින් ඒ හාමුදුරුවොත් යම් චේතනාවක් ඇතුවනේ රාගයක් සහ මෝහයක් ඇතුව ඉල්ලන්නේ. ඉතින් ඒක නිසා රමන්ටත් මොකක් හරි ක්‍රමයකින් ඒගොල්ලන්ට මේ ධර්මය තේරුම් කරලා දුන්නොත් ඒ ඉල්ලපු වෙලාවේ මොකක් හරි අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. ඒක හොඳද නරකද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ හාමුදුරන්ටත් තේරුම් කරන්න ඕනේ කොහොම හරි ව්‍යංගයෙන් හරි මේක අදින්නා දානයකට අදින්න ආදාන. නොදුන් දෙයක් උපාදානය කර ගැනීම තමයි අදින්න ආදාන. හොරකම් දැන් අදින්නා දාන කියන එක වැරදියට තියෙන්නේ. මොකද්ද? හොරකම් කිරීම කියන එක. ඒක නෙමෙයි තියෙන්නේ. අදින්න කියන්නේ දුන්නේ නැති දෙයක් උපාදානය කර ගැනීම තමා ඉල්ලලා ලබා ගැනීම තමා උපාදානය ආදාන කියන්නේ. ඉතින් ඒක නිසා නොදුන් දෙයක් ඉල්ලා උපාදානය කර ගැනීම තමා අදින්න ආදාන. සොරකම් කිරීමත් ඒ අත්තේටම එනවා. හොඳයි එහෙනම් දැන් අදට ධර්ම දේශනා සූත්‍ර ධර්ම සියල්ලම අවසානයි. අද දවසේ වැඩ කටයුතු වලින් බොහොම දෙයක් අවසානයි. දැන් ඉතින් මේ පින්වතුන්ටත් කල්පනා කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම අද හවස විවේක කාලයෙන් පස්සේ දවල් දාණයෙන් පස්සේ තවත් ධර්ම දේශනාවක් ආණ්ඩ ලැබෙනවා. එකට ඒක ඉවර කළා 3යි කාලට විතර. අද 3ට නෙමෙයි 3යි කාලට විතර අපි පොඩි මේ දවස් හත තුළ මේ ඉගෙනගත්ත දේවල් දැනගත්ත දේවල් සහ භාවනාව සහ ආනපාන සති සමාධිය පිළිබඳව කෙටි සමාලෝචනයක් කරනවා විනාඩි 40ක විතර. ඊට පස්සේ පැයක් විතර නැවතත් හවස 5ට වෙනකන් උපරිමාසයෙන් 5ට අවසන් කරනවා මේ දේශනා සාකච්ඡා සියලු දේ. 5යිනම් ආය දක්වා විවේක කාලයක් දෙනවා, ගිලන්පස දෙනවා. 6යි 5ට විතර ඒ අවසාන සමාලෝචනය ආරම්භ කරනවා. 9ට විනාඩි 5ක් විතර තියා අවසන් කරන්න. ඒ නිසා 9 වෙනකොට කොහොමද අවසන් කරන්න ඕන? ඒ කැමති පින්වතුන් ඉදිරිපත් වෙන්න කියලා අපි ඉල්ලනවා. 20 දෙනෙකුට විතර විනාඩි 5ක් 6ක් 7ක් 8ක් වගේ පරිමාසයෙන් විනාඩි 8ක් කාලයක් අරගෙන Tamanටත් පුළුවන් යම් යම් අදහසක් ඉදිරිපත් කරන්න. ඒක ඒ අවස්ථාව ලබා ගන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලනවා 20 දිනකට විතර ඒ අවස්ථාව ලැබේ. ඉතින් ඒක නිසා Tamange අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා. ඒක ඉදිරි වැඩසටහන් වලට කාටත් ප්‍රයෝජනවත් වෙන නිසා බොහොම මේ කැමැත්තෙන්ම අනවශ්‍ය දේවල් වල්පල් නොකිය මේකට කාටත් වැදගත් දේවල් විතරක් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා නම් වඩා උචිතයි හොඳයි කියන එක තේරුම් ගන්න. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. මේ ගාථාවන් කියලා පින් අනුමුදන් කරන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා දන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තෝ සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් නමාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පද්ද.